සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මපරියායං භික්ඛවෝ දිස්සාමීති තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති පින්වත්නි අද මේ පුන් පොහොය දිනේ මේ පින්වතුන් මේ පුණ්‍ය භූමිය කරා පැමිණේ යම් පරමාර්ථයක් ඇතුව බෞද්ධෙක් හැටියට මේ බුදු මග එදා ලෞතරා බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ මේ මාර්ගය අනුගමනය කරන්නට ඕන උභය අර්ථ සාධනයක් උබතෝ භාග විමුක්තියක් සාක්ෂාත් කර ගන්නටයි. බෞද්ධයෙක් හැටියට ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කටයුතු කිරීමෙන් උභය අර්ථ සාධනයත් උබතෝ භාග විමුක්තියත් පූර්ණය වෙනවා. ඒ නිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට හිතේ සීව අනුකම්පා සහගතව මේ දේශනා කරන ධර්මය මේ උභය අර්ථ සාධනය සම්පූර්ණ කරගන්නටත් සාක්ෂාත් කරගන්නටත් උභතෝ භාග විමුක්තිය පූර්ණය කරගන්නටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නටත් ඒ වගේම සම්මාදිට්ඨියට පත් වෙලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය කරගන්නටත් උපකාරක ධර්මයක්. බුදු කෙනෙක් මේ එදා සම්මතයෙන් එදා සමාජයේ පිළිගත්ත කිසිම ආගමක නැති නොතිබූ භාවිතේ නොවු පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන ආකාරයට මේ ධර්මය දේශනා කළේ. ඒ පැවති දේම ඒ ආකාරයෙන්ම ඒ විදිහටම දේශනා කරනවා නම් ඒක බුද්ධ ධර්මයක් නෙමෙයි. ඒක බුදු කෙනෙකුගේ කාර්යයක් නෙමෙයි. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මෙතෙක් ඒ සමාජයේ ඒ භාවිතයේ නොපැවති දෙයක් අලුතෙන්ම දේශනා කරලා අලුත්ම මාර්ගයක් අලුත්ම පිළිවෙතක් අලුත්ම ප්‍රතිපදාවක් පරියාප්ති ධර්මයක් මතු කරලා දේශනා කරන්නටයි. ඒ නිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ දේශනා කරන ධර්මය බොහොම වෙනස්. සමහර විට කෙනෙකුට එකපාරට තේරුම් ගන්න බෑ. බොහෝ අය උරණ වෙනවා, ගැටෙනවා, ගැටුම් ඇති කරගන්නවා. මේක නෙමේ අපි බලාපොරොත්තු වුණේ කියලා. නමුත් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ඒ පැවති දේ ඒ ආකාරයෙන්ම මිනිසුන්ට කියලා දෙනවා නම් ඒක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු වෙන්නේ නැහැ. එනිසා පෙර නොවූවිරු පෙර භාවිතයේ නොතිබු පිළිවෙතක් මාර්ගයක් ප්‍රතිපදාවක් පරියාප්ති ධර්මයක් දේශනා කිරීම තමා බුදු කෙනෙකුගේ ක්‍රියාමාර්ගය බුදු කෙනෙකුගේ කාර්යභාරය. ඉතින් ඒක නිසා පින්වතුනි බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාට පස්සේ සියලුම බුදුවරු මේ ත්‍රිවිධ ශාසනයක් මතු කළා අලුතෙන් දේශනා කරනවා. මේ ත්‍රිවිධ ශාසනය මේ ගෞතම බුද්ධ ශාසනයේ මතු කළා පරියාප්ති ධර්මය ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා. සුනේත ධාරේත චරාත කියන මේක මේක පරියාප්ති ශාසනයක් ප්‍රතිපත්ති ශාසනයක් සහ ප්‍රතිවේද කිරීමක් සිද්ධ විය යුතුයි. ඒකයි ත්‍රිවිධ ශාසනය කියලා මේ බුද්ධ ශාසනයට නම් කරලා තියෙන්නේ. ඒ නිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට මුලින්ම දේශනා කරන්නේ දේශනා කර වදාරන්නේ මේ පරියාප්ති ධර්මය. පරියාය ධම්ම පරියායන් වෝ භික්කවේ දෙසිස්සාමි කියලා බුදු කෙනෙක් දේශනා කරන්නේ මේකයි. ඒ නිසා අපේ ගෞතම බුදුපියාණන් වහන්සේත් බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට හිතේ සිව අනුකම්පා සහගතව මේ ධර්මය දේශනා කළේ මේ පරියාප්ති ධර්මයක් මතු කරලා පෙන්වීමේ ඒකායන අරමුණේ. ඒ නිසා ගෞතම බුදුපියාණන් වහන්සේ මේ පරියාය පහක් පංච පරියායක් දේශනා කළා. මතු කළා පෙන්වලා දුන්නා. එදා භාවිතයේ නොතිබූ මිනිසු නොඇසු මේ පරියාප්ති ධර්ම පහක් පරියාය පහක් එක ත්‍රිපිටකයේ මේ පරියාප්ති ධර්මය මතු කළා තියෙන සියලු සූත්‍රවල මේ කතාව තියෙනවා. තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති භික්කවෝ කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගෞතම බුද්ධ ශාසනය එමනන මේ බුද්ධ ධර්මය මතු කරලා මූලපරියාය දේශනා කළා පළමුකොටම. මූලපරියාය දේශනා කරපු බුදුහාමුදුරුවෝ දෙවනුව ධම්මපරියාය සූත්‍රයක් හැටියට සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ දේශනා කරලා ඊට අදාළව අනුසාංගිකව තවත් බොහෝ සූත්‍ර මේ ධම්මපරියාය හැටියට විග්‍රහ කරලා දේශනා කළා. තුන්වෙනුව සබ්බ ආසව සංවර පරියාය ආසව සංවර පරියාය දේශනා කළා. ඒ තුන්වෙනි පරියාය. ඊට පස්සේ හතරවෙනි පරියාය පරියාප්ති ධර්මය නිබ්බේධික පරියාය කියන මේ සංසාර ගමනට පංචස්කන්ධයේ උපාදානය කර ගැනීමෙන් මිදී නිදහස් වෙන්නට මේ බැඳීමෙන් බැම්මෙන් මිදී නිදහස් වෙන්නට රාග බැම්මෙන් ද්වේෂ බැම්මෙන් මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙන්නට උපකාරක ධර්මතාවය නිබ්බේධික පරියාය හැටියට විග්‍රහ කළා. අවසාන වශයෙන් මේ මගඵල සාක්ෂාත් කරගන්නට පූර්ණ කරගන්නට උපකාරක වන හැටියට මේ ත්‍රිපිටකයේම දේශනා කරලා තියෙනවා අනු ධම්ම ධම්ම අනු ධම්ම පරියාය දේශනා කළා. ඉතින් ඒක නිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා එතෙක් ලෝකයේ නොඇසූ විරු භාවිතයේ නොතිබූ මෙවන් ධම්ම පරියාය පහක් පංච පරියාය දේශනා කරලා මේ ශාසනය කිසිම කෙනෙකුට අඩුවක් පාඩුවක් නැතුව සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියම් ප්‍රකාශේති කියන මේ ආකාරයට මේ ධර්මය විවෘත කළා. මිනිස්සුන්ට නිවන් මඟ හෙලිපෙහෙලි කරලා මාර්ගය පහදා දීලා ඒ මඟ වඩන්නට ක්‍රමවේදය නිවැරදිව බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ පරියාප්ති ධර්මය තමයි නිවන් දකින්නට මගඵල ලබන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දසනේන පහසබ්බා කියන සම්මාදිට්ඨියට පත් වෙන්නට උපකාර වෙන්නේ. මෙතෙන්දි මේ පරියාප්ති ධර්මය නිවැරදිව පිරිසිදුව පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරවදාලා ඒ අවස්ථාවල. දැන් බුදු කෙනෙක් බුද්ධත්වයට පත්වනාට පස්සේ නොයෙක් ආකාරයේ ධර්ම දේශනා මේ ජීවිත කාලය තුළ වසර 45 තුළ අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. බුදුහාමුදුරුවම කල්පනා කරලා මේ ඉදිරි ශාසනය පවත්වාගෙන යන්නට උපකාර වන අවශ්‍ය වන පරිපූර්ණ වශයෙන් උපකාර වන ඒ පරියාප්ති ධර්මය පරියාය ධර්මය හැටියට දේශනා කරනවා. ඒක කවුරුවත් ඇහුව ප්‍රශ්නකට උත්තරයක් නෙමේ, පිළිතුරක් නෙමේ. මේක බොහෝ අවස්ථාවල බුදුහාමුදුරුවමයි කල්පනා කරලා මේ පංච පරියායන්ම මේ දේශනා කරලා තියෙන්නේ. මූල පරියාය, ධම්ම පරියාය, ආසව සංවර පරියාය, නිබ්බේධික පරියාය, අනුධම්ම පරියාය, මේක මේ පරියාප්ති ධර්මයේ පරියාය පහම සහ ඊට අදාළ තවත් සූත්‍ර ගණනාවක් බුදුහාමුදුරුවම කල්පනා කළා. කාගේ ප්‍රශ්නයකට උත්තරයක් හැටියට නෙමේ, මතු ශාසනය පවත්වාගෙන යන්නට. එහෙම නැත්නම් මිනිසුන්ට ගැටලු ප්‍රශ්න තිබුණ තැන්වලින් ඒ ගැටලු ප්‍රශ්න විසඳන්නට උපකාර වන ආකාරයටයි මේ පරියාප්ති ධර්මය දේශනා කළේ. මේ පරියාප්ති ධර්මය තමයි බණ කියන්නේ. බණ කියන්නේ භව නසන ධර්මය. රාග භව, ද්වේෂ භව, මෝහ භව තමයි පුද්ගලයෙකුව මේ සංසාර ගමනට බැඳ තබන බැමි තුන. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම උපදින්නෙම රාග භව, ද්වේෂ භව, මෝහ භව එදිනෙදා කරන කියන හිතන කටයුතු වලදී ඒ පුද්ගලයා ප්‍රිය භවෙන් රාගයට ඇලෙනවා, අප්‍රිය දේවල් වලට ද්වේෂයෙන් මේ ගැටෙනවා, දෙවෙනි බැම්ම සකස් වෙනවා. ප්‍රියාප්‍රිය අතර මැනීම නිසා, සංසන්දනය කිරීම නිසා මේ බැම්මක් සකස් වෙනවා. එනිසා මේ සංසාර ගමනට ඈඳෙන බැඳෙන බැමි තුනක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ බැමි තුනෙන් මිදී නිදහස් වන ආකාරය බණ කියන භව නසන ධර්මය. භව උදුරා නිදහස් වන ධර්මය. ඒ නිසා ලෞතරා බුදු කෙනෙක් මේ උතුම් බුද්ධ දේශනාව දේශනා කරන්නේ, මෙවන් පරියාප්ති ධර්මයක් දේශනා කරන්නේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන පැවැත්මට උපකාර වන්නා වූ හේතු තුන මිනිසුන් අතරින් භාවිතයෙන් ඉවත් කළා. අර භව උදුරා දමන්නට උපකාර වන ආකාරයටයි. ඒ නිසා පෘථග්ජන ලෝකයා සියලුම දෙනා රාගයෙන් රාග භව අලුතෙන් උපද්වා ගන්නවා, ද්වේෂයෙන් ද්වේෂ භව අලුතෙන් උපද්වා ගන්නවා, ඒ වගේම ප්‍රියාප්‍රිය අතර මැනීම නිසා මානෙන් මෝහ භව අලුතෙන් උපද්වා ගන්නවා. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන මේ කෙලෙස් උපදින ගති තුන පැහැදිලි කරලා, විග්‍රහ කරලා, විස්තර කරලා බුදුහාමුදුරුවෝ ආචික්කනා දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානිකම්මන්ති කියන ආකාරයට මේක සත්‍ය විභංග සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙන දේශනාවක්. මේ පරියාප්ති ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කර වදාලා. ඉතින් ඒක නිසා සෑම බෞද්ධයෙක්ම භව උදුරා දමන්නට උපකාරක ධර්ම පූර්ණය කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් බෞද්ධයා. බෞද්ධ කියන්නේ, බුද්ධ කියන්නේ භව උදුරා දමන, භව උදුරා දමන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා බෞද්ධ. භව උදුරා දමූ පුද්ගලයා බුද්ධ. බව උදුරා දමන්නට උපකාරක ධර්ම බෝධිපාක්ෂික ධර්ම, බෝධිකාරික ධර්ම, බෝධි පූර්ණ වෙන්න බොජ්ජංග ධර්මාදී වශයෙන් නොයෙකුත් වචනවලින් මාර්ගදී වචන වලින් දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ බුද්ධ කියන නම පුද්ගලයෙකුගේ නමක් නෙමෙයි. අපේ ගෞතම බුදු පියාණන් ගෞතම සාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ. එදා ගෞතම සාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන ක්‍රමවේදය මාර්ගචර්යාව පිළිවෙත දේශනා කර වදාළ නිසයි බුද්ධ කියන උතුම් තත්ත්වයට පත් වුනේ. ඒ නිසා බුද්ධෝසෝ භගවා බෝධ්‍යාමි ධම්මං දේසේති. බුද්ධෝසෝ භගවා බෝධ්‍යාමි ධම්මං දේසේති. බව උදුරා දමලා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් සම්පූර්ණයෙන්ම නැවත නූපදින ආකාරයට උදුරා දමා නිදහස් වූ, විමුක්තියට පත් වූ බුදුපියාණන් වහන්සේ අනික් අයටත් රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාරක ආකාරයට මේ උතුම් ධර්මය දේශනා කළ නිසයි බුද්ධ වුණේ. ඒ නිසා පින්වතුනි, බුද්ධ කියන්නේ මේ ක්‍රියාපදයක්. බව උදුරා දමන්නට ක්‍රියා කිරීම කියන එකයි බුද්ධ. ගච්ඡාමි සරණං බුද්ධං කිව්වේ මේ චර බව, කාමාවචර, රූපාවචර, අරූපාවචර භවෙන් තමා රාග දේශ මෝහ උපදින්නේ. මේ චර බව, මේ සංසාරේ සැරිසර බව, මේ සසර ගමන, රිය ගමන පාත්වගෙන යන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව සහ අර කාමාවචර, රූපාවචර, අරූපාවචර බව. ඒ නිසා මේ චර බව නැවීම චර නං සර නං. ඒ නිසා බව උදුරා දමන තාක්කල් මේ චර බව පවතිනවා. මේ චර බව නැති කරන්න පුළුවන් වෙන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දැමීම පූර්ණ කරගත් දින එකයි. ඉතින් ඒක නිසා ඒ කාමාවචර ලෝකවල, රූපාවචර ලෝකවල, අරූපාවචර ලෝකවල පුද්ගලයෝ මේ සැරිසරන්නේ නැවත නැවතත් ඉපදී ඉපදී මැරි මැරි මේ ගමන දිගටම මේ රිය ගමන අර සාරයි කියලා සංසාර රිය ගමන යන්නේ මේ ධර්මය තේරුම් නොගත්ත නිසායි. මේ ධර්මය අනුගමනය කරන්නට නොදන්න නිසායි. ඒ නිසා බුදුහාමුදුරුවෝ එදා දේශනා කරපු මේ උතුම් ධර්මයට පරියාප්ති ධර්මය කියන නම යෙදුණා. මේ පරියාප්ති ධර්මය තේරුම් අරගත යුත්තේ අපි පිළිවෙතක් හැටියට, පරියායක් හැටියට, ප්‍රතිපදාවක් හැටියට, මාර්ග චරියාවක් හැටියට අනුගමනය කරන්නට ලබාගත යුතු උපදෙස් සමූහයක් ලබා ගැනීමටයි. දැන් අද වන විට මේ උතුම් පරියාප්ති ධර්මය බුදුහාමුදුරුව දේශනා කර වදාළ ඔය ත්‍රිපිටක පොත්වල තියෙන මේ උතුම් ධර්මය පරියාප්ති ධර්මය හැටියට තියෙනවා. ඒ පරියාප්ති ධර්මය කටපාඩම් කරගෙන මතක තියාගෙන දේශනා කරන්න කියපු දෙයක් නෙමෙයි. ඒක නිසා මේක කටපාඩම් කරගන්න හෝ විභාග පාස් කරගන්න හෝ උපාධි ගන්න හෝ ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය කරනවා වගේ ඉගෙන ගන්න, උගත්කමක් ලබා ගන්න, පණ්ඩිතකම ලබා ගන්න, රාජකීය පණ්ඩිත විභාග පාස් කරන්න දේශනා කරපු පරියාප්ති ධර්මයක් නෙමෙයි මේක. මේක අපේ බෞද්ධ පින්නතුන් විශේෂයෙන් ගිහි පැවිදි දෙපිරිසම තේරුම් ගත යුතුයි. මේ උතුම් ධර්මය, මේ පරියාප්ති ධර්මය තියෙන්නේ පිළිවෙතක් හැටියට, මේ මාර්ග චරියාවක් හැටියට ජීවිතයේ එදිනෙදා අපි ගත කරන අවස්ථාවල අපේ අර සංවර බව, හැසිරීම රටාව, ශික්ෂණය පවත්වාගෙන යන්නට උපකාර වන ආකාරයට. ඒ නිසා මේ චර බව, මේ හැසිරීම රටාව නිවැරදිව පවත්වාගෙන යන්නට උපකාර වුණොත් අර ලෞකික අර්ථ සාධනයත්, ලෝකෝත්තර අර්ථ සාධනයත්, උබතෝ භාග විමුක්තියත් සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. නමුත් අද වන විට මේ පරියාප්ති ශාසනය කටපාඩම් කරලා පිරිත් ඇටියට සජ්ජායනා කරලා නොයෙකුත් දේවල් වලට පාවිච්චි කරනවා ලෝකෙ හදන්න ලෝකයෙන් එතර වීම අත්හැරලා ඒක වැරදි දෙයක්. ඒ නිසා මේ බුද්ධ දේශනාව තියෙන්නේ උපාධි ගන්න නෙමෙයි. උගන්නන්න අවශ්‍යයි. ඒ උගන්නන්න ඕන දැනගන්න සහ දැකගන්න. ජානතෝ අහම් පස්සතෝ කයං ආසවානං කයං වදාමි කියලා සබ්බාසව සංවර පරියායේ පැහැදිලිව බුදුහාමුදුරුව දේශනා කළා. ජානතෝ කියන්නේ දැනුම. පස්සතෝ කියන්නේ පසක් කොට දැක ගැනීම. ඒ නිසා මේ පරියාප්ති ධර්මය මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ බුදුහාමුදුරුව දේශනා කර වදාලේ මේ ධර්මය අහලා දැනගෙන සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානය ලබාගෙන සුත්තාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥානයත් ඒ අනුව භාවනාමයේ ඥානයත් මග්ගේ මග්ග ඥාන දර්ශනයත් ඒ වගේම පටිපස්සදි ඥානයත් කියන මේ ඥාන ලබා ගන්නටයි. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නටයි. ඒ මිසක මේක විභාග පාස් කරන්න උපාධි ලබා ගන්න බණ කියන්න නෙමෙයි. බණ කියන්න ඕන හරියට තමන් ප්‍රත්‍යක්ෂ කොට දැකගෙන. අනුමාන ඥානයෙන් කියන දේ බණ නෙමෙයි බහ. ඉතින් ඒක නිසා මේ පරියාප්ති ශාසනය මේ පරියාප්ති ධර්මය ඕන වෙන්නේ පිළිවෙතක් හැටියට අර ප්‍රතිපත්ති ශාසනය පූර්ණය කරගන්නටයි. ඒ ප්‍රතිපත්ති ශාසනය අපි පිරිය යුත්තේ පිරිය හැක්කේ මේ ප්‍රතිවේද ධර්මය එහෙම නැත්නම් මේ පරිවාර්ති ධර්මය හරියට තේරුම් අරගෙන ඒක අනුගමනය කළ පිළිවෙතක් හැටියට ප්‍රතිවේද කිරීමෙන්මයි. එහෙම නැත්නම් මගඵල සාක්ෂාත් කර ගැනීමෙන්මයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීමෙන්මයි. දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුව මේ පරියාප්ති ශාසනය මේ අර කියපු ප්‍රතිපදාව පිළිවෙත පරියාය දේශනා කරපු පංච ප්‍රතිපදාව දේශනා කරන්නට පෙරත් ලෝකේ ධ්‍යානලාභීන් අභිඥාලාභීන් ඉර්ෂිවරුන් නොයෙක් අය පංචාභිඥා ෂඩ් අභිඥා අෂ්ටාභිඥාලාභීන් ලෝකේ හිටියා. ඔය කොණ්ඩඤ්ඤ බමුණා අසිත තවුස උද්දකරාම පුත්‍ර ආලාර කාලාම ඒ වගේම ගයාකාශ්‍යප නදීකාශ්‍යප යටිල කාශ්‍යප වගේ ලක්ෂ ගණනක් මේ අනාර්ය ධ්‍යානලාභීන් අභිඥාලාභීන් එදා රහතුන් කියපලා කියලා සඳහන් කළා. ඒ රහතුන් හිටියා. අරහතුන් වහන්සේලා කවුරුවත් හිටියේ නැහැ ලෝකේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ පරියාප්ති ශාසනයක් ඔය බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන දවස වෙනකොට තිබුණේ නැහැ ලෝකේ. මේ පරියාප්ති ශාසනය කියන්නේ කටපාඩම් කරගන්න එකක් නෙමෙයි. කටපාඩම් කරගෙන සජ්ජායනා කර කර ගායනා කර කර පිරිත් හැටියට හෝ මොකක් හෝ හැටියට එදා තිබුණා හැම එකක්. අර භජන් ගී භගවත් ගීතාවේ තිබුණු වේදාගමේ ශිවආගමේ උපනිෂද්ආගමේ පතංජලි ආගමේ සහ ජෛනාගමේ නොයෙකුත් දේවල් මේ භජන් ගී හැටියට භගවත් ගීතාවේ තියෙන බොහෝ දේ සජ්ජායනා කරන්න සකස් කළා තිබුණා. ඒවා පරියාප්ති ශාසනයක් නෙමෙයි. ඒවා පිළිවෙතක් හැටියට අනුගමනය කරන්නට කවුරු හෝ දේශනා කරපුවා නෙමෙයි. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනය තියෙන්නේ මේ පිළිවෙතක් හැටියට අනුගමනය කළ යුතු කළ හැකි මාර්ගචරියාවක් දේශනා කිරීමයි. ඒ නිසා මේ දේශනාව හරි හැටියට අහගන්නට ඕන තේරුම් ගන්න ඕන තේරුම් අරගෙන කටපාඩම් කරගෙන මතක තියාගෙන විභාගයට ලියලා උත්තර ලියලා විභාග පාස් කරගන්න උපාධි ගන්න නෙමෙයි මේක තියෙන්නේ. මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වන මග හෙලිපෙහෙලි කරගෙන සෝතාපන්න මාර්ගය සකදාගාමි මාර්ගය අනාගාමි මාර්ගය අරහන්ත මාර්ගය පූර්ණය කරගන්නට. ඒ නිසා මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබනවා කියන්නේ සෝතාපන්න මාර්ගයට පිළිපන්න වීමයි. එහෙම නැත්නම් සෝත ආපන්න වීමයි. සකදාගාමි මාර්ගයට පිළිපන්න වීමයි. එහෙම නැත්නම් පිවිසීමයි. අනාගාමි මාර්ගය අරහන්ත මාර්ගය අනුගමනය කිරීමයි. පිළිපැදීමයි. එනිසා මෙතන තියෙන්නේ ප්‍රතිපත්තියක් පිළිවෙතක් පරියායක් කිව්වේ පරියාප්ති ධර්මයක් කිව්වේ ඒකයි. මේ මාර්ගය මේ පිළිවෙත මේ ප්‍රතිපදාව කිසිසේත්ම අපි අද හඳුන්වන විදිහේ දර්ශනයක් නෙමේ. ආගමක් නෙමේ. විද්‍යාවක් නෙමේ. වාදයක් නෙමේ. එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන කාලේ යුගයේ වාද තිබුණේ සංකතවාදය අසංකතවාදය කර්මවාදය ඔය ජෛන දර්ශනයේ තිබුණේ කර්මවාදය. ඒ වගේම තව බොහෝ සූත්‍රයේ දේවල් වල බ්‍රහ්ම ඊශ්වරවාදය බ්‍රහ්මවාදය ජෛනවාදය මේ උපනිෂද් දර්ශනය මේ සියලු දේ වාදයන්. ඒ බුද්ධ දේශනාව බුදුහාමුදුරුව දේශනා කරපු මේ පරියාප්ති ධර්මය කිසිසේත්ම දර්ශනයක් නෙමේ. ආගමක් නෙමේ. වාදයක් නෙමේ. මේක විද්‍යාවකුත් නෙමේ. මේක හොඳට තේරුම් ගන්න ඕන එදිනෙදා ජීවත් වෙන මිනිස්සු හැටියට යෝනිසෝ මනසිකාරයෙන් අපිට එදිනෙදා ජීවත් වෙන්නට උපකාර වන මාර්ග චර්යාවක් පිළිවෙතක් බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ. තීනි සුචරිතයෙහි හැසිරෙන්නටත් තීනි දුෂ්චරිතයෙන් මිදී නිදහස් වෙන්නටත්. යම්කිසි කෙනෙකුට තීනි සුචරිතය පූර්ණය කරගත්තොත් ඒ පුද්ගලයාට කුණ්ඩලීනි සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා හතරසතිපට්ඨානය පූර්ණ වෙනවා, සත්බොජ්ජංග පූර්ණ වෙනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙනවා. ඒ නිසා මේ උතුම් බුද්ධ දේශනාව බුද්ධ ධර්මය කිසිසේත්ම දර්ශනයක් හැටියට හඳුන්වා දීම කිසිසේත්ම නොකළ යුතුයි, නොකළ හැකි. මේක දර්ශනයක් එහෙම නෙමේ. මේක ආගමක් නෙමේ. පස්සේ කාලෙක මේ උතුම් බුද්ධ දේශනාව මේ බව උදුරා දමන ක්‍රමය පිළිවෙත ප්‍රතිපදාව මාර්ගචර්යාව රාග බව ද්වේෂ බව මෝහ බව කියන දුක නිර්මාණය කරන දුක හදන රාගය ද්වේෂය මෝහය කෙලෙස් හකස් කරන අඳුරු කරන මේ පිළිවෙත මේ බව උදුරා දමන්නට උපකාර වන ආකාරයටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒකයි කිව්වේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ. සත්තා කියන්නේ සාස්ත්‍රූන් වහන්සේ වුණා, එහෙම නැත්නම් උපදේශකයන් වහන්සේ වුණා, එහෙම නැත්නම් මාර්ග පිළිවෙත මඟ කියා දෙන්නා බවට පත් වුණා කියන එකයි සත්තා. නම් දේව මනුස්සාන දෙවියන්ට සහ මිනිස්සුන්ට බව උදුරා දමන්නට. සත්තානම් දේව සත්තා දේව මනුස්සානම් බුද්ධෝ. බුද්ධෝ කියන්නේ බව උදුරා දමන. ඒ නිසා බව උදුරා දමන්නට දෙවියන්ට සහ මිනිස්සුන්ට මග කියා දෙන මාර්ග චර්යාව කියා දුන්න ශාස්ත්‍රූන් වහන්සේ වුණා කියන එකයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ. ඉතින් ඒක අද වෙන ආකාරයකට සජ්ජායනා කර කර කිය හිටියට පළක් නැහැ, වැඩක් නැහැ. විභාග පාස් කරගත්තට වැඩක් නැහැ, උපාධි ගත්තට වැඩක් නැහැ. මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්නට ඔය උපාධිය වැඩකුත් නැහැ. ඔය අනිකුත් නොයෙකුත් උපාදානය කරගත්ත තනතුරු වරදාන කිසිම දෙයක් උපකාර වෙන්නේ නැහැ. ඒ සියල්ල මේ සංසාර දුකට නැවත නැවත යලි යලිත් යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනී කියන තත්වයට පත් වෙලා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වැඩි වීම විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි බෞද්ධයෙක් හැටියට සෑම කෙනෙක්ම නිවැරදිව පිරිසිදුව තේරුම් ගත යුතුයි මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කර වදාළ පරියාප්ති ධර්මයෙන් බිඳක් අපිත් අහලා දැනගන්න. ඒ අහලා දැනගත යුත්තේ අපි මේ ලෝකෙ හදන්න නෙමේ ලෝකෙ තුළ රජ්‍ය සැප සිතු සැප දෙව් සැප බ්‍රහ්ම සැප ලබන්න විඳින්න නෙමේ. ඒවා ලබන්න විඳින්න වෙනම දේවල් තියෙනවා. එක නිවන නෙමේ, එක බුද්ධ ධර්මය නෙමේ, එක මාර්ගචරියාව නෙමේ, එක පිළිවෙත පරියාප්ති ධර්මය නෙමේ. ඒවා ලෝකෙ හදන ධර්මතාවයන් තියෙනවා. ඒවට කියන ආගම් කියලා. කිසිම ආගමක් මේ නිවන් දකින්නට උපකාරවන මාර්ගචරියාවක් පරියාප්ති ධර්මයක් පැහැදිලිව පිරිසිදුව අනුගමනය කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ කිසිම ආගමක් තුලින්. ආගම්වල තියෙන්නේ වැඳුම් පිදුම් යැදුම් පැතුම්. මේ වැඳුම් පිදුම් යැදුම් පැතුම් හතරම මේ තියෙන්නේ දේවාගම්වල තියෙනවා. බුද්ධාගමේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ වැඳුම් පිදුම් යැදුම් පැතුම්. හැබැයි අර බුදුහාමුදුරුවන්ගේ පරියාප්ති ධර්මයේ වචන ටික පදවැල් ටික පද පරම ලෙස අරගෙන ඒවම පාවිච්චි කරලා අර දේවාගමක් වගේ නොවන බුදුහාමුදුරුවෝ දෙවියන් කොට ශාස්ත්‍රූන් වහන්සේට බුදුහාමුදුරුවෝ මේ ආගමේ නායකයා කොට සලකන දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ ධර්මය, මේ පරියාප්ති ධර්මය ආගමක් නොවේයි, දර්ශනයක් නොවේයි, ජීවන රටාව අපේ මේ මාර්ගචරියාව පිළිවෙත එදිනෙදා ජීවත් වීමේදී අපිට මේ උභයාර්ථ සාධනය සහ උභතෝභාග විමුක්තිය සාක්ෂාත් කරගන්නට උපකාරවන ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ උතුම් ධර්මයක්. මේක මේ ධර්මය අපි ඇහිය යුත්තේ අපේ එදිනෙදා ජීවිතයේදී අපි කරන වැරදි අර තීනි දුෂ්චරිතයෙන් මිදිලා ඒ වෙනුවට තීනි සුචරිතයෙහි යෙදෙන්නටයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය වෙනවා මේ තීනි දුෂ්චරිතයෙන් මිදී තීනි සුචරිතයේදීම. ඒක ආනපාන සති සමාධිය කියලා බුදුහාමුදුරුවෝ කුණ්ඩලිනි සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. සබ්බාසව සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ ආනපාන සති සමාධි සූත්‍රයේ මේ බව පැහැදිලිව දේශනා කරලා තියෙනවා අස්ස පස්ස හැටියට. ඉතින් ඒක නිසා පින්වතුනි මේ උතුම් ධර්මයේ උපකාරය වන්නේ අපි ආශ්‍රය කළ යුතු දහම් ආශ්‍රය කරන්නටත්, බැහැර කළ යුතු ප්‍රහාණය කළ යුතු වැරදි දේ බැහැර කළා ප්‍රහාණය කර. සේවිතබ්බා අසේවිතබ්බා, මේක තමයි ධම්ම පරියාය බුදුහාමුදුරුවෝ දේශනා කර. භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා. ඉතින් ඒක නිසා එදිනෙදා මනසක් තියෙන මිනිහෙක් ඇටියට ඉපදුණු කෙනෙක් එදිනෙදා ජීවත් වෙනකොට අපි භාවිතා කළ යුතු මේ තීනසු චරිතය පූර්ණය කරගන්නට අනුගමනය කළ යුතු මඟ පිළිවෙත ප්‍රතිපදාව දේශනා කර වදාළ ධර්මයක් තමයි මේ උතුම් බුද්ධ දේශනාව, බුද්ධ ධර්මය. ඒ මිසක් මේක ප්‍රාර්ථනා කර කර මතු බුදු වෙන්නට, මතු දෙව් මිනිස් සැප ලබන්නට, තව නොයෙකුත් ආකාර වූ සැප සම්පත් රජ සිටු සැප සම්පත් ලබලා, බ්‍රහ්ම සැප ලබලා, දෙව් සැප මිනිස් සැප ලබලා කෙලවර නිවන් දකින්නට තියෙන ධර්මයක් එහෙම නෙමෙයි. මේක මේ නිවන මේ සාක්ෂාත් කරගත යුතු මේ විමුක්තිය මේ වර්තමාන මොහොත දුල මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේදී මේ ධර්මය අහලා කන සම්පත්තිය ලබන්නට පුළුවන් වන ධර්මයක්. එනිසා මේක කල් දැමිය යුතු, කල් දැමිය හැකි දෙයක් නෙමේ, වර්තමාන මොහොත තුළ කරගත යුතු දෙයක්, අනාගතයේදී කරගන්න පුළුවන් දෙයක් නෙමේ. මේ සියලු ආගම්වල අනාගතයක් සකස් කරන්නට අර රාජ්‍ය සැප, සිතු සැප, දෙව් සැප ලබලා අර මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්නට තමයි ආගම්වල මේ ධර්මය කියලා දේශනා කරන්නේ. බුද්ධ දේශනාවේ, බුද්ධ ධර්මයේ මේ පරියාප්ති ධර්මයේ එහෙම දෙයක් කිසි දවසක බුදු කෙනෙක් දේශනා කරන්නෙත් නැහැ, කරලත් නැහැ. ඒක පස්සේ කාලේ කාපු නොයෙකුත් නිවන් දකින්නට කම්මැලිකමක් එහෙම නැත්නම් කල්මැරූ පුද්ගලයන් මේ ඇති කරගත්ත වැරදි මහා සාංගික නිකායේ පිළිවෙතක් ප්‍රතිපදාවක් මේවා බුද්ධ දේශනාව නෙමේ. මේවා බව උදුරා දමන දේශනාව නෙමේ, බව සකස් කරන බව හදන දේශනාව. ඒ නිසා මේක දෙක හොඳට නිවැරදිව තේරුම් ගන්නට හැම කෙනෙක්ම කටයුතු කළ යුතුයි. ඊළඟට මේ පරියාප්ති ධර්මය හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ සංසාර ගමන යන්නට උපකාර වන අර අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය විග්‍රහ කළා. මේ සංදේශනාවකින් සංකාර කරලා සමුදය බිහිවලා සම්බන්ධයක් ඇති කරගෙන අනේක ජාති සංසාරං කියන ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ සමුදය බිහි වෙන්නේ කොහොමද, සංකාර කරන්නේ කොහොමද, මේ සංඥා මගින් අපි සංකාර කරලා සංචේතනා පවත්වලා සමුදය බිහි කරගෙන සංකත හදලා සම්බන්ධතාවයක් ඇති කරගෙන සංවට්ඨය සකස් කරන්නේ කොහොමද කියන එක බුදුහාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාද ධර්මය තුලින් දේශනා කළා. ඉතින් ඒක නිසා මේ පරියාප්ති ධර්මය වෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය. බුද්ධ ධර්මයෙන් තොර පටිච්ච සමුප්පාද ධර්මයකුත් නැහැ, පටිච්ච සමුප්පාදයෙන් තොර බුද්ධ දේශනාවක් බුද්ධ ධර්මයක් ඇත්තෙත් නැහැ. අද බුද්ධ ආගමේ මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ ත්‍රිපරිවට්ටයෙන් අර අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විතරයි බුද්ධ ගෝසාමුදුරන්ගේ ප්‍රකාශනයෙන් විසුද්ධි මාර්ගයෙන් පස්සේ අද භාවිතයේ තියෙන්නේ. එනිසා මේ පරියාප්ති ධර්මය විකෘති කළ, විනාශ කළ, වෙනස් කළ තැනක් තමයි මේ විසුද්ධි මාර්ගය ඇතුළු පොත් රාශියක්, පොත් 17ක්. ඒ නිසා දැන් මේ පරියාප්ති ධර්මයට අයිති වෙන්නේ මොනවද කියන එකත් බෞද්ධයන් හැටියට මේ පින්වතුන් පැහැදිලිව තේරුම් ගත යුතුයි. එදා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේ හිටිද්දී බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ භාෂිතය, බුද්ධ වචනය, ඒ වගේම මහා ප්‍රඥන් වහන්සේලා හැටියට බුදුහාමුදුරුවම අනුදැන වදාළ මහා සාරිපුත්ත හාමුදුරුවෝ, මහා කච්චායන, මේ වගේ තවත් මහා ප්‍රඥන් වහන්සේලා දේශනා කරපු බොහෝ දේවල් මේ පිටක ධර්මවල, ත්‍රිපිටකයේ සූත්‍ර ධර්මවල තියෙනවා. ඒ සියලු දේ බුද්ධ වචනය, බුද්ධ භාෂිතය, දැන් මහා ප්‍රඥන් වහන්සේලා වූ සරියුත් හාමුදුරුවෝ, මහා කච්චායන හාමුදුරුවෝ, මහා අනුරුද්ධ හාමුදුරුවෝ, මහා කොට්ටියායන හාමුදුරුවෝ, මේ වගේ කීපනමක් හිටියා බුදුහාමුදුරුවෝම මහා ප්‍රඥන් වහන්සේලා හැටියට අනුදැන වදාරලා තියෙන බුදුහාමුදුරුවෝ කරුණක් මතු කළා. ඒ ඊට පස්සේ එක්ක සරියුත් හාමුදුරුවෝ, එහෙම නැත්නම් විශේෂයෙන් මහා කච්චායන හාමුදුරුවෝ බොහොම ගැඹුරු සූත්‍ර ධර්ම, ඔය මදු පින්ඩික සූත්‍රය, මේ වම්මික සූත්‍රය, මේ වගේ බොහෝ සූත්‍ර අර ශ්‍රාවක දේශනා. නමුත් බුදුහාමුදුරුවෝ ඒ ශ්‍රාවක දේශනාත් මේ පරියාප්ති ධර්මයට ඇතුළත් කළා. බුදුහාමුදුරුවෝ ඒවා අනුදැන වදාලා සාදු 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 මේක තමයි මම කිව්වත් මේ විදිහට මේකමයි කියන්නේ කියන ආකාරයෙන් ත්‍රිපිටකයේ ඒක සඳහන් වෙනවා. ඒ නිසා ත්‍රිපිටක ධර්මය මේක ත්‍රිපිටකයේ කිව්වත් දැන් මේ ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ භාෂිතයේ තියෙන ත්‍රිපිටකයේ කොටසක් තියෙනවා. අද ත්‍රිපිටකය හැටියට තියෙන තවත් කොටසක් තියෙනවා පස්සේ එකතු කරගත්ත දේවල්. ඔය දැන් තේරගාතා, තේරිගාතා, විමානවත්තු, ධම්මපදය, මේ වගේ කුද්දකනිකායට ඇති ජාතක පොත, මේවා බුද්ධ භාෂිතයේ නෙමේ, මේවා බුද්ධ භාෂිතයේ ආශ්‍රයෙන්ම පස්සේ එකතු කරගත්ත, හදාගත්ත කුද්දක නිකායේ පොත්පත්. මේ කුද්දක කියන එකේ මාගදී වචනයක්, පසුව එකතු කරගත් කියන අර්ථය තමයි කුද්දක කියන වචනේ මාගදී වචනේ තේරු. ඒ නිසා ඒ බොහෝ දේවල් තියෙනවා ඒ බුද්ධ භාෂිතයක් නොවන බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ නොයෙකුත් ආකාරයට ලියු බොහෝ දේ තියෙනවා. ඒවා පරියාප්ති ධර්මයට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා දීඝනිකාය, මජ්ඣිමනිකාය, අංගුත්තරනිකාය, සංයුක්තනිකාය මේ වගේ පොත්වල තියෙන මේ තුම් පිටකය ත්‍රිපිටකය පළමු කොටම බුද්ධ භාෂිතයක් හැටියට එක් මහා ප්‍රඥන් වහන්සේලා දේශනා කරපු ධර්මයක් හැටියට ඒවා පරියාප්ති ධර්මය හැටියට අයිති වෙනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පහලා මාස 3කට පස්සේ මේ බුදුහාමුදුරුවන්ගේ සකස් නොකළ සූත්‍ර හැටියට දේශනා කරපු අවුරුදු 45ක් තුල දේශනා කරපු ධර්මය කොටස් 3කට බෙදුවා. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මෙතෙන්දි ප්‍රකරණ පොත් 11ක්, විභංග ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය, ධම්මසංගණී ප්‍රකරණය, මේ වගේ ප්‍රකරණ පොත්. ප්‍රකරණ කිව්වේ, කරණ කියන්නේ නැවතත් සකස් කළා, ප්‍රකරණය කියන්නේ ඒ බුදුහාමුදුරුව දේශනා කරපු බොහෝ දේවල් වල මේ අභිධර්මය හැටියට, ගැඹුරු ධර්මය හැටියට, අර උපමා කතා, පරිවාර කතා, ආදර්ශ කතා, නොයෙකුත් කතා අයින් කරලා ගැඹුරු ධර්මය විතරක් විභංග ප්‍රකරණයේ තියෙන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ කතා නැහැ. පුද්ගලයෝගේ උදාහරණ උපමාව කතා නැහැ. ඒ වගේම පဋාණ ප්‍රකරණයේ කතා නැහැ. ඒ බුදුහාමුදුරුව දේශනා කරපු ගැඹුරු ධර්මය, අභිධර්මය, අර කතා අයින් කරලා ඒක සදාකාලයට පවතින ඕන විදිහට, ඕන කෙනෙකුට ඉදිරියේදීත් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් විදිහට ප්‍රකරණ පොත් හැටියට බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මහා ප්‍රඥන් වහන්සේලා එදා හිටිය මහා කස්සප හාමුදුරුව, මහා උපාලි හාමුදුරුව මේ වගේ එදා හිටිය මාස 3ක් ගියාට පස්සේ ආනන්ද හාමුදුරුවන්ගේ උපකාරය උදව් ඇතුව මේ ප්‍රකරණ පොත් හැටියට ලිව්වේ නෑ. මේවා ලිව්වේ නෑ මේ කාලේ. දැන් බොහෝ දෙනෙක් කියනවා මේ සංගායනාවක් කළ පොත් ලිව්වා කියලා. බුද්ධ වර්ෂ 456ක් යනකම් ඔය මාතුල අලුනේදී මේ බුද්ධ ධර්මයේ ලේඛනගත කරනකම් මේ පරියාප්ති ධර්මය ලියලා තිබුණේ නැහැ, ලේඛනගත කරලා තිබුණේ නැහැ. මාගදී භාෂාව කටවචනයෙන්, කටවහරෙන්, ශබ්ද සංඥා සහිත වූ අකුරු නැති මේ උතුම් මාගදී භාෂාව වනපොත් කරගෙන, කටපාඩම් කරගෙන අපේ සිංහල හාමුදුරුව පාත්වගෙන ආවා අවුරුදු 456ක් යනකම්. ඒ පරියාප්ති ධර්මය, ඒ ප්‍රකරණ පොත් වෙනම කොටසක්, ඒ සූත්‍ර කොටස වෙනම කොටසක්, විනය පිටකය වෙනම කොටසක් හැටියට. ඉතින් ඒක නිසා මේ පරියාප්ති ශාසනයට ගැනෙන්නේ මෙන්න මේ ත්‍රිපිටකයේ තියෙන දීඝනිකාය, මජ්ඣිම නිකාය, ඒ වගේම ඔය විභංග ප්‍රකරණ ආදී ප්‍රකරණ පොත් වල තියෙන මේ ධර්ම. ඒ ඊට අමතරව බුදුහාමුදුරුව ජීවමාන කාලය තුළම මේ පරියාප්ති ශාසනයට අයිති වෙන තවත් කොටසක් තිබුණා. බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලේ මේ උතුම් ධර්මය භාෂාවල් කීපයකින් බුදුහාමුදුරුව දේශනා කළා. දැන් අර මහියංගනේ සිරිදෙස්ම දේශනා කළේ යක්ෂහෙළ භාෂාවෙන්. බොහෝ සූත්‍ර ධර්ම බුදුහාමුදුරුව නාගහෙළ භාෂාවෙන්, දේවහෙළ භාෂාවෙන් දේශනා කළා. එදා භාවිතයේ තිබුණු ඒ භාෂාවලි, ඒ වගේම මාගදී භාෂාවෙන් දේශනා කළා. කොහොම වුණත් ඒ එදා හිටිය මහා ප්‍රඥන් වහන්සේලා මේ ශාසනය, මේ පරියාප්ති ධර්මය පවත්වාගෙන යන්නට උපකාර වන ආකාරයට මේ ධර්මය පෙළගස්වලා සකස් කළා, පාත්වගෙන ආවා වනපොත් කරගෙන කටපාඩම් කරගන්න පුළුවන් වෙන විදියට. ඒ නිසා ඒ බුදුහාමුදුරුව සූත්‍ර ධර්මයක් දේශනා කළාම එදිනෙදාම ඒ මොන භාෂාවකින් දේශනා කළත් ඒක මාගදී ශබ්ද සංඥාවලින් මහා ප්‍රඥන් වහන්සේලා සකස් කළා, පෙළගස්සලා හදලා කටපාඩම් කරගන්න පුළුවන් විදියට කියලා ලියලා මේ පාඩම් කරගෙන තිබුණා. ඉතින් ඒක නිසා මේක පෙළ දහම වුණා. මේ පෙළ දහම තමා කටපාඩම් කරගෙන ආවේ, වනපොත් කරගෙන ආවේ අවුරුදු 456ක් යන තැන. ඊට අමතරව මේ එදා බුදුහාමුදුරුවෝ දේශනා කරපු බොහෝ දේවල් හෙළ භාෂාවෙන් සීහල අට්ට කතා, හෙළ අට්ට කතා, කුරුන්දි අට්ට කතා, මහා අට්ට කතා, බුදු කැලි අටුවා හැටියට පවත්වාගෙන ආවා. ඒව ලේඛන ගත කළා. ඒව ලේඛන ගත කළේ මේ හෙළ භාෂාවෙන්. එදා රටේ තිබුණු යක්ෂහෙළ, නාගහෙළ, දේවහෙළ භාෂාවල අකුරු තිබුණා. හෙළ භාෂාවේ අකුරු තිබුණා. මේ අකුරු බුදුහාමුදුරුවෝ බුදුවෙන්න ඉස්සෙල්ලත් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ පටන්ම හෝ ඊටත් පෙර කාලේ දීපංගර බුදුහාමුදුරුවන්ගේ කාලේ පටන්ම මේ අකුරු භාෂාවල් පරිවර්තනය වෙවි, වෙනස් වෙවි, විපරිණාමයට පත් වෙවි පවත්වාගෙන ආවා. දැන් ඒ බුදුහාමුදුරුවෝ ජීවත් වුණ කාලේ බුදුහාමුදුරුවෝ මහියංගනේදී ඒ දේශනා කරපු ඒ යක්ෂහෙළ භාෂාවෙන් දේශනා කරපු ඒ සිරිදෙස්ම අද සිංහල මිනිහෙකුට එච්චර කියවලා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ එදා තිබුණු හෙළ භාෂාව, මේ රටේ තිබුණු පාවිතා කළ භාෂාව, අකුරු තිබුණා, වචන තිබුණා, අර්ථ ධර්ම නිරුක්ති දේශනා කළා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක හෙළ භාෂාවෙන් දියලා එදිනෙදාම ඔය හෙළ අට්ට කතා, සීහල අට්ට කතා, කුරුන්දි අට්ට කතා, මහා අට්ට කතා හැටියට පාවිච්චි කළා. ඒ හෙළ භාෂාවෙන් දේශනා ලියලා තිබුණු ඒ පරියාප්ති ධර්මයත් මේ පරියාප්ති ධර්මයේ කොටසක් හැටියට එදාම පිළිගත්තා. ඒ නිසා පරියාප්ති ධර්මය හැටියට බුදුහාමුදුරුව දේශනා කරපු මේ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය කියන මේ අර ත්‍රිපිටකයත්, එමනනම් අභිධර්ම පිටකයේ ප්‍රකරණ පොත්, විනය පිටකයේ පොත් සහ සූත්‍ර පිටකයේ පොත් සහ අර හෙළ අටුවා, කුරුන්දි අටුවා, මහා අට්ට කතා, සීහල අට්ට කතා, මේ සියලුම දේ පරියාප්ති ධර්මය හැටියට මිනිස්සුන්ට නිවන් මඟ අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයට බුදුහාමුදුරුව දේශනා කළා. බුදුහාමුදුරුවන්ගේ ඒ ශ්‍රාවකයන් වූ මහා ප්‍රඥන් වහන්සේලා මේ අටුවා හැටියට ලියලා තිබ්බා. මේ අටුවා කතා ලියලා තිබුණට බුද්ධ දේශනාව, බුද්ධ භාෂිතය, මාගදී භාෂාව අකුරු නැති නිසා ලියලා තිබුණේ නැහැ. නමුත් ඒවත් පරියාප්ති ධර්ම. නමුත් මේ සීහල අට්ට කතා බුද්ධ වර්ෂ 916-20 අතර කාලයක් තුළ මේ හෙළ අටුවා සියලු දේ අර ලියලා තිබුණු, ලේඛනගත කරලා තිබුණු දේවල් සියලු දේ ගිනිපත් කළ මහාවිහාරයේ නැති කළාට පස්සේ මේ පරියාප්ති ධර්මයෙන් කොටසක් හෙළ මිනිස්සුන්ට, සිංහල මිනිස්සුන්ට අහිමි වෙලා ගියා, ඒවා විනාශ වෙලා ගියා, ගිනිපත් කළා ඒ උතුම් ධර්මය සිංහල භාෂාවෙන් එදා ලියලා තිබුණු. නමුත් ඒ ත්‍රිපිටකය පුච්චන්න බැරි වුණා, ත්‍රිපිටකය ඉතුරු වුණා. ත්‍රිපිටකයේ තිබුණේ කෑගල්ලේ අලු ලෙනේ මාතුල. ඉතින් ඒක නිසා ඒක ගිනිපත් කරන්න බැරි වුණා. අපිට අපේ වාසනාවකට ඒ පරියාප්ති ධර්මය අද ඒ ත්‍රිපිටකය ඉතුරු වෙලා තියෙනවා. නමුත් පස්සේ කාලෙක මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඒ හෙළ අටුවා සිංහලෙන් තිබුණු, සිංහල අකුරෙන්, සිංහල වචනවලින්, සිංහල ශබ්ද සංඥාවලින් තිබුණු ඒ සීහල අට්ට කතා, මහා අට්ට කතා අරගෙන බුද්ධඝෝෂ හාමුදුරුවෝ නැවත පාලි භාෂාවට පරිවර්තනය කරලා විසුද්ධි මාර්ගය ඔය තව පොත් 17ක් පරිවර්තනය කළා. ඒ පුච්චන්නට පෙර ඒ අනුරාධපුරේ මේ මහාවිහාරයේ ගිනි තිබ්බට පස්සේ අභයගිරියේ තිබිච්ච බුද්ධඝෝෂ හාමුදුරුව අභයගිරියට මූල්ව අර මේ මහාසාංගික නිකායේ කෙනෙක් හැටියට හිටියේ, මහාවිහාරයට විරුද්ධ කෙනෙක් හැටියට හිටියේ. ඉතින් ඒක නිසා අභයගිරියේ මේ බුද්ධඝෝෂ හාමුදුරුව ලියපු පොත් ඉතුරු වුණේ. අර මහාවිහාරය ගිනි තිබ්බට පස්සේ මේ බුද්ධඝෝෂ හාමුදුරුව ලිව අටුවා කතා 17 විසුද්ධි මාර්ගයේ ඇතුළු ඉතුරු වුණා. ඊට පස්සේ පොළොන්නරු යුගයට වෙනකොට මේ පරියාප්ති ධර්මයට ඒ අය විසින් අර ත්‍රිපිටකයට අමතරව මේ විසුද්ධි මාර්ගයේ ඇතුළු පොතුත් එකතු කරගත්තා. නමුත් ඒක නිවන් දකින්නට උපකාර වන පරියාප්ති ධර්මයක් හැටියට බුද්ධ දේශනාව දන්නා කෙනෙකුට පිළිගන්නට පුළුවන් කමක් නැහැ. පසු කාලයක මේ ත්‍රිපිටකය බුරුමයට, තායිලන්තයට, තවත් ඉන්දියාවට, තවත් නොයෙකුත් තැන්වලට ගෙනහිල්ලා අද බුරුමේ මේ චත්ත සංගායනාවේදී, හයවෙනි සංගායනාවේදී මේ විසුද්ධි මාර්ගය ඇතුළු පොත් සියල්ල පරියාප්ති ධර්මය හැටියට බාරගත්තා, පිළිගත්තා. එනිසා මේ ධර්මය ආගමක් බවට පත් වෙලා නිවන් දකින මාර්ගයෙන් නැති වෙලා ඉගෙන ගන්න අර උපාධි ලබා ගන්න පුළුවන් තත්වයට කටපාඩම් කරගෙන මේක සජ්ජායනා කරන්න පුළුවන් තත්වයට ග්‍රන්ථ ධූරය පුරණ තත්වයට පත් වුණා. විපස්සනා ධූරය අභාවයට ගියා. එනිසා බුදුහාමුදුරුවෝ මේ විපස්සනා ධූරය පූර්ණය කරගන්නට උපකාරවන ආකාරයට දේශනා කළපු මේ පරියාප්ති ධර්මය කල්යත්ම ග්‍රන්ථ ධූරය පුරලා කටපාඩම් කරගෙන විභාග පාස් කරගෙන උගත්කමක් ඉගෙනුමක් ලබන්නට උපකාරවන තත්වයට පරිවර්තනය වීම නිසා නිවන් මඟ වැහිලා ගියා, ආගමක් මතු වුණා. ඒ නිසා අද පරියාප්ති ධර්මය හැටියට බුරුමේ, තායිලන්තේ, ලංකාවේ බොහෝ පිළිගත් උගතුන් වියතුන් මේ විසුද්ධි මාර්ගය ඇතුළු පොත් තමයි පරියාප්ති ධර්මය හැටියට අද පිළිගන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි, ඒකේ නිවන වැහුවා මිසක් නිවන විවුර්ත කරපු තැනක් විසුද්ධි මාර්ගයේ නැහැ. බුදුහාමුදුරේ උතුම් පිරිසිදු නිර්මල බුද්ධ ධර්මය පතංජලි ධර්මයට, උපනිෂද් ධර්මයට, ජෛන ධර්මයට ගැළපෙන විදිහට සකස් කරලා ලියූ බව බුද්ධඝෝෂ හාමුදුරුවම පැහැදිලිව විසුද්ධි මාර්ගයේ කියලා තියෙනවා. ඒ නිසා ඒක කිසිසේත්ම මේ පරියාප්ති ධර්මයට, නිවන් දකින්නට උපකාරවන සේ බුදුහාමුදුරුව දේශනා කරපු පරියාප්ති ධර්මයේ කොටසක් හැටියට ගැනීම මහත් පාපයක්, විනාශයක්, නිවන වැසූ තැන. ඉතින් ඒක නිසා අපිට ත්‍රිපිටකයේ ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ ත්‍රිපිටකයේ, උතුම් ත්‍රිපිටකය අපි තේරුම් අරගෙන මේ ත්‍රිපිටක ධර්මයේ තියෙන ඒ උතුම් පරියාප්ති ධර්මය වෙන්කරගෙන තේරුම් අරගෙන මේකට මේ මාගදී භාෂාවට අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහයන් කරලා ඒ බුදුහාමුදුරුවෝ එදා දේශනා කරපු අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා පැහැදිලිව තේරුම් අරගෙන මාර්ග චර්යාවක් හැටියට පිළිවෙත ප්‍රතිපදාව පූර්ණය කරගන්නට, තීනි සුචරිතය සහ තීනි සුචරිතේ පූර්ණ කරගන්නටත්, තීනි දුෂ්චරිතයෙන් මිදී නිදහස් වෙන්නටත් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ලෝක හැදීමක් නෙමේ, ලෝකයෙන් එතෙර වීමට උපකාරයක්. ඒක රාග, ද්වේෂ, මෝහ කියන හිත කිලුටු වෙන මේ කෙලෙස් ගති වලින් මිදී නිදහස් වන්නට උපකාර වන ධර්මයක්. ඒ නිසා පින්වතුනි, මේ පරියාප්ති ධර්මය කියන එක නිවැරදිව වෙන් කළා තේරුම් ගන්න ඕනේ. මේ පරියාප්ති ධර්මයේ තියෙන කටපාඩම් කරගන්න, උපාධි ගන්න, විගණ ගන්න නෙමෙයි. මේකත් හොඳටම තේරුම් ගත යුතු දෙයක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයට සෝතාවදානේ පඤ්ඤා, සුතමයේ ඥානය, ඒ වගේම සීලමයේ ඥානය, භාවනාමයේ ඥානය, මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබා ගන්නට පුළුවන් නම් ඒක පරියාප්ති ධර්මයි. ඒක ලබා ගන්නට බැරි නම් ඒක පරියාප්ති ධර්මයක් වෙන්නේ නැහැ. ඒක ලෝකෙ හදන ධර්මයක් නම් ඒක පරියාප්ති ධර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ අතරමං වෙන්නට කරන වැඳුම් පිදුම් යදුම් පැතුම් කිසිවක්ම මේ පරියාප්ති ධර්මයට අයිති වෙන්නේ නැහැ. ඒවා ආගම් අපි කිසිසේත්ම ආගම් විනාශ කරන්න කියන්නේ නැහැ, ආගම් නැති කරන්න කියන්නේ. ආගම අවශ්‍යයි ලෝකේ හදන්න, ලෝකේ යහපත් සමාජයක් හදන්න. ඒ යහපත් සමාජය හදන්න ආගම තිබිච්චාවේ ආගම අපිට විනාශ කරලා කාටවත් යහපතක් වෙන්නේ නැහැ. ආගම නැති කරන්න බෑ. නමුත් අපි මේ ආගමේ නාමයෙන්ම ධර්මය නැති කිරීම, යටපත් කිරීම, අභාවිතයට ගැනීම, අභාවයටපත් කිරීම අපි හොඳට තේරුම් අරගෙන ආගමත් ධර්මයක් දෙකක් බව තේරුම් අරගෙන ආගම ලෝකේ හදන්න තියෙන දෙයක්, ධර්මය ලෝකෙන් එතෙර වෙන්න තැනක් තියෙන දෙයක් බව හොඳට වෙන් කළා තේරුම් ගන්නට සියලු බුදු මේ බෞද්ධයන්ට දහම් ඇස ධම්මචක්කුං උදපාදි කියන තත්වයට පත්වීමට මේ ධර්ම දේශනාව උපකාර වේවා උදව් වේවා හේතු වාසනා වේවා. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාව තියෙනවා, දැන් නමේ හමාරයි, 11:10 දක්වා, 11:10 දවල් බුද්ධ පූජාව පවත්වලා 11 කාලට අපි පින් අනුමෝදන් කරලා දවල් දාන්නේ සඳහා නවත්වනවා. ඒ වෙනකන් පැය එකකුත් විනාඩි 30-35ක් තියෙනවා, 40ක් විතර තියෙනවා. ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඕනෑම ප්‍රශ්නයක් අහන්න. මේක මේ බුද්ධ ධර්මයට අදාළ වෙන්න පුළුවන්, කර්මයට අදාළ වෙන්න පුළුවන්, තව නොයෙකුත් දේවල් වලට අදාළ වෙන්න පුළුවන්. ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම කෙනෙකුට වාචිකව අහන්නට අවස්ථාව තියෙනවා. මුලින් අපි පැයක් විතර ඒ සඳහා බින් කරනවා. ඒ වගේම හවස්වරුවේ අපි බලාපොරොත්තු වෙනවා ඒ වාචිකව නොවන ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් ඒවා දැන්මම ඕන කෙනෙකුට ලියලා එවන්න පුළුවන්. මේ ධර්ම දේශනාවෙන් මතුව කරුණු ඕන එකක්. ඊට පස්සේ ඒ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හවස්වරුව පුරාවටම. සියලු ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දැන් අවස්ථාව තියෙනවා ඕන කෙනෙකුට වාචිකව ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කියන එකත් එතන තියෙනවා. දැන් සත්තා කියන්නේ ශාස්ත්‍රූ මඟ පෙන්වන්න. කාටද මේ මඟ පෙන්වුවේ? අර කන අක්කන සූත්‍රයේ කොටස් දෙකකට විතරයි මඟ පෙන්වන්න පුළුවන්. සත්තා දේව මනුස්සාන බුද්ධෝ. බව උදුරා දමන්නට පුළුවන් වෙන්නේ දේව් මිනිසුන්ට පමණයි. වෙන කිසි කෙනෙකුට බව උදුරා දමන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා සත්තා දේව මනුස්සාන බුද්ධෝ. මේක බව උදුරා දමන්නට මිනිස්සුන්ට දෙවියන්ට මඟ පෙන්වන්නා මඟ පෙන්නූ ශාස්ත්‍රූන් වහන්සේ කියන එකයි මේකේ තේරුම. මේකත් අද වැරදියටයි අර්ථ ගන්නවා. මොකද බුද්ධෝ කියන වචනේ බුද්ධ බුද්ධං බුද්ධෝ බුද්ධානම් මේ සියලු තැන්වල පුද්ගලයෙක් නාමපදයක් නෙමේ, තියෙන්නේ ක්‍රියාපදයක්. දැන් අපි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධ අනුශාසනං. දැන් මෙතන කියන්නේ අද පරිවර්තනය කරන්නේ අද සියලු ධර්ම දේශකයෝ කියන්නේ මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. මේක අනුශාසනාවක් තමයි. මොකටද? බව උදුරා දමන්නට සියලු බුදුවරුන් කළ අනුශාසනාව බුද්ධ අනුශාසන. නැතුව බව උදුරා දමන්න නැත්නම් ඒක බුද්ධානුශාසනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනත් මේ හැම තැනකම බුද්ධ බල, බුද්ධ ඥාන, බුද්ධ ධර්ම, බුද්ධ කාරක ධර්ම, බෝධිකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, බොජ්ජංග ධර්ම මේ සියලු දේ උපකාරක වන්නේ බව උදුරා දමන්නටයි. බව උදුරා දැමීමයි බුද්ධ, අරහත් බුද්ධ, පච්චේක බුද්ධ, ලෞතරා බුද්ධ කියන මේ තුන් ආකාර වූ ත්‍රිවිධ අර බෝධි මේ ත්‍රිවිධ ශාසනයෙන් නිවන් දකින්න පුළුවන්. එක්තරා බෝධියකින් නිවන් දකින්න පුළුවන් කියනවනේ තුන්තරා බෝධිය. මේ තුන්තරා බෝධියම ලෞතරා බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ මේ බව උදුරා දෙමු නිසයි බුද්ධ උනේ. බව උදුරා දෙමුවේ නැත්නම් එතන බුද්ධ කමක් නැ මේ බුද්ධ කියන එක අද නාම පදයක් අරගෙන ඒක ආගම නමුත් මේක නාම පදයක් නෙමෙයි මේක ක්‍රියාපදයක් ඒ නිසා අද කන පිට ගහලා තියෙන්නේ සියලු මේ මාගදී භාෂාවේ තියෙන බොහෝ ක්‍රියාපද අද නාම පද බවට පත් කරගෙන බුද්ධ ආගම කියන එක හදාගත් නිදි වෙලා තියෙන්නේ ඒකයි තව එක තැනක දෙකක නෙමේ ලක්ෂයක් තැන්වල මේ බොහෝ ක්‍රියාපද නාම පද බවට පත් කරගෙන අද ඒක ආගමේ ක්‍රමය ඔව් අපි බලාපොරොත්තු විය යුතුයි මොකද්ද කෙලෙස් උදුරා දමන්නට නික්ලේශී බවට පත් වෙන්නට හිතට අරමුණු වන රාග කෙලෙස් ද්වේෂ කෙලෙස් මෝහ කෙලෙස් ඒවා උදුරා දමන්නට බලාපොරොත්තු වෙනවනේ ඒක හරි ඒක නිවන දැන් අපි වෙන දෙයක් බලාපොරොත්තු වෙනවනම් ලෝකේ එතන තියෙන්නේ අල්ලගන්න පංචස්කන්ධයේ උපාදානය කරගන්නට තියෙන බලාපොරොත්තුව. ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. හැබැයි අතන කෙලෙස් උදුරා දැමීමට බලාපොරොත්තුවක් නෙමෙයි තියෙන්නේ අදිෂ්ඨානයක්. ඒක වෙන වචනයක්. ඒක නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන තමන්ගේ හිතේ උපදින කෙලෙස් සියලු කෙලෙස් ඒ උපදින මොහොතෙම එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහියමානා පහියති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති කරන්න. එතන එතනදිමයි උපදින තැනදිමයි අපි මේක ප්‍රහාණය කළ යුත්තේ උදුරා දැමලා නිරුජ්ජමානා කළ යුත්තේ. නෑ දැන් මෙහෙමයි මහත්තයාගේ ප්‍රශ්නේ මට තේරුණා. දැන් මේ බුද්ධ දේශනාව අහගත්තාමත් යම් සතුටක් තියෙනවා. ඒ සතුට ආමිෂ සුවයක් සතුටක් නෙමෙයි. ඒක නිර්ආමිෂ සුවයක්. නිර්ආමිෂයි. ආමිෂයයි අයින් කළේ. දැන් මේ ආමිෂය කියන එක ඇතිවෙනවා ඇතිවෙන මොහොතේම නැතිවෙනවා. හැබැයි නිරාමිසයක කවදක්වත් නැති නොවන සැපයක් සුවයක් නිරාමිස සුවය. අපි අර අපේ හිතට එන තරහක් නිසා අපි පොල් ගහලා පලි ගහලා ශාප කරලා වස්කවි කියලා ලබන්නේ ආමිස සුවයක්. අපි ඒ තරහ නිසා නැවත ණය දුක්ඛන්දක් කරගහගන්න. එනිසා මේ සියලු ආමිස සුවය කර්මයක්. පසුව අපි පසු පස එන අපිට පලවිපාක හැටියට උරුමවන දේ කර්මය. පුණ්‍ය කර්ම වුණත් පාප කර්ම වුණත් අකුසල කර්ම වුණත් සියලු දේ කර්ම. දැන් අපිට අර අලාභයක් පාඩුවක් අපිට මොකක් හරි වුණාමනේ අපි අර පොල් ගහන්නේ ශාප කරන්නේ වස්කවි කියන්නේ අර දේවාල වලට ගිහිල්ලා පූජාවට්ටි තියලා කාලිමෑණියන්ට ඉල්ලන්නේ. දැන් ඒ වෙනුවට අපිට ඔය පූජාවට්ටි තියන්න ඕනෙත් නැහැ සතයක්වත් වියදම් කරන්න ඕනෙත් නැහැ. අර තරහා හිත අයින් කරලා අපේ හිතේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පතුරවා ගන්න පුළුවන් නම් ඒ මොහොතේම අපිට තියන්නේ ආමිෂ සුවයද නිර්ආමිෂ සුවයද? ඒක කවදක්වත් අපිට අහිමි වෙන සුවයක් මේ නෙමෙයි. ඒ කියන්නේ ඒ සුවේ සදාකාලිකව තියෙනවා අපේ හිතේ මෛත්‍රිය තියෙනකොට. නමුත් අර තරහ වෛරයෙන් ක්‍රෝධයෙන් අපි ඒ වෙලාවේ තාවකාලික සුවයක් ලබනවා. නැත්නම් ඔය මිනිස්සු අයිත දේවාලවලට ඔය වස්කවි කියන්න පොල් ගහන්න පලි ගහන්න ශාප කරන්න මරලා තෝනි දෙස් දෙවල් තියන්න යයිද? ඒ යන්නේ මොකද? ඒවත් සුවයක් තියෙනවා. ඒක ආමිෂ සුවයක්. ඒක දැන් අපි හිතමු අපේ වත්තේ අපි බොහොම හොඳින් ආරක්ෂා කරගෙන තියාගෙන හිටියා කෙහෙල් කන. දැන් මේ මහත්තුරු ආවා මේ බණ අහන්න. යනකොට කෙහෙල් කන කපාගෙන ගිහිල්ලා. වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් එනවා. අපි මේ වේගය වේදනාවට මොකද කරන්නේ? එකට එක කරලා අපි දේවාලෙට ගිහිල්ලා වස් කවියක් කියනවා. පලි ගහනවා. මේ කෙහෙල් කන කපාගෙන ගිය එකට හෙනාත ගහන්න ඕනේ. ණය ගන්න ඕනේ. කොහොමමනේ කියන්නේ? ඉතින් ඒකෙන් අර කෙහෙල් කන කපාගෙන ගිය පාඩුව නිසා ඒ වෙලාවේ තාවකාලික සුවයක් ලැබෙනවා. ඒකත් ආමිෂ සුවයක්. මම මේ නරක පැත්තමයි කිව්වේ. තව අනිත් පැත්තකුත් තියෙනවා මේකේ. දැන් මේක නිසා එකක් කෙහෙල් කන නැති වුණා. කෙහෙල් කන නැති මේ පාඩුව නිසා එක දුකක් ශෝකයක් ආවා. ඊට පස්සේ තව විපරිණාම දුක්ඛයක් සහ තවත් අර අපිට නොපෙනෙන දුක්ඛයක් උරුම කරගත්තා. අර ශාප කිරීම වෛර කිරීම නිසා අපි විශ්වය කිලුටු කළා. විස කිරණ විශ්වයට නිකුත් කළා. ඒ නිසා ඒ ආපෝ තේජෝ වායෝ පඨවි අර ආහල පහල සියලු අයට ওই විස කිරණ ශක්තිය නිසා කිලුටු වුණා. තමන්ගේ අධ්‍යාත්මයත් ලේ ධාතුවත් කිලුටුනේ නැත්නම් ওই වස්කවි කියන්නේ ශාප කරන්න පොල් ගහන්න බෑ. එතකොට ඒක තමන්ට අර ව්‍යාපාදයට හේතු වෙන වැයෙන පැත්තට හේතු වෙන අපායට යන්නට උපකාර වෙන අපුඤ්ඤාභි සංකාරයක් කියන තත්වෙන් ආමිස සුවයක් හැටියට ඒක ඵල විපාක දෙනවා කර්මයක් හැටියට. ඉතින් ඒක නිසා මේක හොඳට බෞද්ධයෝ හැටියට අපි අර නියම පරියාප්ති ධර්මයේ දන්නවනම් අපි අර කෙසෙල් කන යනකොට කෙසෙල් කන නැති වුණාට අපිට ඉවසලා විමසලා කල්පනා කරන්න ඕන මම කවදා හරි අනුන්ගේ කෙහෙල් කනක් කපාගෙන එන්නේ නැති. එක්ක අනුන්ගේ දෙයක් ගන්න නැති කවදා හරි සංසාරේ. දැන් මට ඒ වෙනුවට මේක ගෙවන්න උනා මම දැන් මේ ණයෙන් ගෙවිලා ඉවරයි. මට කෙහෙල් කන නැති උනේ පාඩුව නෙමේ. ඒ මිනිහටත් යහපතක් වේවා. ඒ මිනිහා හුඳින් කාලා බීලා ජීවත් වෙච්චාවේ මට වුණ පාඩුවට මං ඉවසලා මම මෛත්‍රී කරන ඒ පුද්ගලයාටත් කිව්ව ගමන් මොකද වෙන්නේ? අපේ හිතේ නිරාමිස සුවයක් තියෙනවද නැද්ද? තියෙනවා. අපිට ඵල විපාකයක් නැහැ. මේ මිනිහට ඵල විපාකයක් ලැබෙනව නම් ලැබේ.
එතකොට හාමුදුරනේ දැන් අපි දැන් කතා කරේ මේ මේ ඔය පොරකම පිළිබඳවනේ.
ඔව්.
මම කල්පනා කරන්නේ ඒ මම කතා කරන්නේ මගේ අත්දැකීම් එක්කලා. මගේ ජීවිතෙත් එක්කලා. දැන් ඒ පැත්ත නෙමෙයි අපි රාගයේ පැත්තෙන් ගත්තොත් අපි හිතමුකෝ මම මේ ධර්මදේශනේ අහලා මට අවබෝධ වෙලා තියෙනවා රාගයට ඇලුන දුකක් කියලා. නමුත් මගේ ඉදිරියෙන් මට ප්‍රියමනාප ප්‍රියවඩන මනවඩන රූපයක් දුටුවොත් මම දන්නවා මට අවබෝධයක් තියෙනවා මේක නරකයි මම මේ දේ බලන්න හොඳ නෑ කියලා. නමුත් ඒකට වඩා මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ල දරුණුයි. අර දැනුම යටපත් කරනවා මේ සිතුවිල්ලේ.
නෑ නෑ. දැන් බුදුහාමුදුරුව කිව්වේ මේ ලෝකේ ප්‍රිය වූ මනාප වූ මිහිරි වූ සුන්දර වස්තු තියෙනවා. කිසි දවසක අපිට මේ සුන්දර වස්තු නැති කරන්න බෑ. හැම මිනිහම තමන් මිම්මක් කෝදුවක් මානයක් හදාගෙන. මේ සියලු මිනිස්සු මනින්නේ තමන් හදාගත්ත මිම්මෙන් කෝදුවේ මානෙ. ඒකයි මානෙ කියන්නේ. මේ කෝදුව තියෙන තාක්කල් මේ වැරදි කෝදුව මේක ඒක නිසා දැන් සන්තුට්ටි පරමන්දනං කියන්නේ මේ සන්තෝෂයේ සතුට පරමදනයක් නෙමෙයි. සන්තුට්ටි කියන්නේ සම්බන්ධය තුරන් කිරීම. ඒකනි කිව්ව අර දැන් මංගල සූත්‍රයේ තියෙනවානේ පුත්ත දාරස්ස සංගහෝ. දැන් අද කියන්නේ දරු මුණුබුරඩ පුතුන්ට සංග්‍රහ කරනවා. සංගහෝ කියන්නේ සම්බන්ධය ගහලා බිඳලා අර සන්තුට්ටි. ඒ ණය ගන දෙනුවෙන් සහමුලින්ම මිදී නිදහස් වීමයි සංගහෝ. පුත්ත දාරස්ස සංගහෝ. අද අනිත් පැත්තට කන පිට අරගෙන. ඒ වගේම සන්තුට්ටි පරමන්දමන් කියන්නේ සතුට පරමදනියයි කියලා. ඔය සතුටේ වුණාට එක යනකොට ගල පාරක ගල ගැහපිලා තුවාල වුණා. ඉවරයිනේ. ඒක නෙමෙයි. අපි මේ සතුටුයි කියලා ඇහැකනනාසය දිවකය මන පිනවන්නේ බොහොම තාවකාලික සුවයක්. මේ තාවකාලික සුවය දිගටම පවතින්නේ නැහැ. ඒක කොයි මොහොතේ හෝ ගෙවිලා අවසන් වෙනවා. දැන් අර මහත්තයා කියපු කතාවේ දැන් ඒ මහත්තයා කියපු එක දැන් මේ හැම දෙයක්ම මේ ලෝකේ තියෙන දුක එහෙම නෙමෙයි. මේ සම්පූර්ණම අද බුද්ධ ආගමේ කියනවා ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියලා බුදුහාමුදුරුවෝ නොකියු අපබ්‍රංශයක් බුද්ධ දේශනාව විකෘති කිරීමක්. ඔය දැන් සියලු දෙනා කියනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා කියන ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන දුක්ඛාට සත්‍යයේ පළවෙනි පේලි හතර වැරදියට සම්පූර්ණයෙන්ම කියනවා. ජාතිය දුක නම් ජරාව දුක නම් ව්‍යාධිය දුක නම් මරණය දුක නම් මේ මිනිසු කවුරක්වත් මෙතන ඉන්නේ නැහැ. ජාතිය ප්‍රියනන් සැපයි. ජරාව ප්‍රියනන් සැපයි. කසිප්පු ප්‍රියමිනිහට සැපයි. දැන් අර ව්‍යාධිය හිඟන්නට තුවාලේ සැපයි. දැන් මරණය සැපයි. ප්‍රභාකරන්ගේ මරණය තව මිනිසු විරුද්ධකාරයාගේ වෛරක්කාරයාගේ මරණය සැපයි. ඒක නිසා බුදුහාමුදුරුව එහෙම කිව්වේ නැහැ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියලා. මේ පරිවර්තකයෝ සම්පූර්ණයෙන්ම ධර්මය විකෘති කළා විනාශ කළා අද අධර්මයක් කළා අනන්තරිය පාප කර්මයන් කරගන්නවා. දැන් යම් කිසි කෙනෙක් අද මේ පසළොස්වක පෝය දවසේ මේ ලංකාවේ පන්සල්වල ඔය මහණෙච්ච හාමුදුරුවරු ගිහිවරු බොහෝ කෙනෙක් මේ ධර්මයේ දේශනා කරනවා කියලා ඔයක කියයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම දුක්ඛ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මේකයි කිව්වේ කියලා කිව්ව ගමන්ම මොකද වෙන්නේ? බුදුහාමුදුරුවන්ගේ ධර්මය විකෘති කළා විනාශ කළා ආනන්තරිය පාප කර්මයක් කරගත්තා. බුදුහාමුදුරුවෝ කිව්වේ ජාතිපි දුක්ඛ පියනු දෙකක් අපි ප්‍රිය අප්‍රිය කියන දෙක නිසයි මේ ජාති දුක හෝ ප්‍රිය හෝ අප්‍රිය වෙන්නේ. දෙවෙනි පේලිය එකකුව පියේහි විප්පයෝගෝ අපියේහි සම්පයෝ. ඕක අත්තර දාලා ඕක කියන්න. අර මුල් පේලියදම කියනවා ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි දැන් ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන මේ විදිහටනේ. පොඩි ළමයින්ට 3, 4, 5 පන්තියේ ධම්මචක්කපවත්තන සූත්‍රය හරි ඔය චතුරාර්ය සත්‍ය ධර්මය හරි ඔය මහාමුදුරුවරු හෝ උගන්වන දහම් පාසල් වල ගුරුවරු මෙතනත් ඇති, ඉස්කෝලවල බුද්ධාගම උගන්වන ගුරුවරු මෙතනත් ඇති උගන්වන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වා ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මර මොකද ඔය කරන්නේ? ඔය කරන්නේ බුද්ධ ධර්මය විනාශ කළා විකෘති කළා තමනුත් අර ඉගෙන ගන්න ළමින්ට පොඩි කාලෙදි මේක කියනවා. ඒක නිසා අද මුළු මේ වෙස්ටර්න් වර්ල්ඩ් එකම බටහිර ලෝකෙම දන්නේ අර ඉංග්‍රීසියට පරිවර්තනය කරපු ජෝර්ජ් ටර්නර්ගේ තියෙන ඔය ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි. ඒකින් නෑ මිනිස්සු හිතන මේ බුද්ධාගම දුකේ ගැලී දුකම විග්‍රහ කරන දුකටපත් කරන ධර්මයක් කියලා. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ එහෙම එකක් නෙමෙයි. මේක සම්පූර්ණ 100%ක් ස්වභාව ධර්මය, ස්වාභාවික தত্ত্বය. නෑ 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 මහත්තයා වැරදි. මේ ලෝකේ සියලුම පෘථග්ජන පුද්ගලයෝ නිත්‍යයි සුඛයි අත්තයි. මේ පුද්ගලයෝ ඔය පංචස්කන්ධය ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් ගන්න ගඳ සුවඳ, දිවෙන් ගන්න රස, කයෙන් ගන්න පහස ඔක්කොම උපාදානය කරගන්නේ ප්‍රියයි මනාපයි මිහිරි සුවයි කියන. ඇයි? නිත්‍යයි සුඛයි අත්තයි. යම් කිසි කෙනෙක් නෑ නෑ ඒක හරි. දැන් පෘථග්ජන පුද්ගලයා ගැන අපි කල්පනා කරමුකෝ. පෘථග්ජන පුද්ගලයා මේ සියලුම දේ නිත්‍යයි සුඛයි අත්තයි, ඒ අනුවයි අර උපාදානය කරගන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් අපි මේ නිත්‍යයි සුඛයි අත්තයි කියන දේ මොහතක සුවදේ, දෙවනුව දුකපත්. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියවක් නැහැ. ඉතින් ඒක දැනගත්තා නම් අන්න අනිත්‍යයි දුක්ඛයි අනත්තයි තේරුම්. දැන් මේක දැන් නිත්‍ය අනිත්‍ය, සුඛ දුක්ඛ, අත්ත අනත්ත. අද තේරුම් ගන්න බෑ බෞද්ධයන්ට. අද මොකද කරලා තියෙන්නේ? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නිත්‍යයි නිත්‍යයි සුඛයි ආත්මයි කියන වැරදි පරිවර්තනයක් කරලා නැවත අර ජාතිය දුකයි කියන එකමයි මේකත් කරලා තියෙන්නේ. තුන නෙමේ, අවශ්‍ය වැදගත් නිර්මල පිරිසිදු සියලු බුද්ධ ධර්මය ආගම කියලා වහලා. නෑ 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 ඒක ඒක එහෙම වෙන්නේ නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. දැන් ඒක එහෙම වෙන්නේ නෑ. කීයටවත්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන මූලික සංයෝජන තුන කැඩුනා නම් ඒ පුද්ගලයාගේ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය පිරිසිදුයි. කිසිසේත්ම තීනි දුස්චරිතයකට යන්නේ නෑ. යම් යම් ආකාරයට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සුළු සුළු වැරදි කළත් සතර අපාගත වෙන වැඩක් ඒ පුද්ගලයා අතින් නියත සම්බෝධි පරායනයෙන්ම කෙරෙන්න. අනිපාර ඒ පුද්ගලයා යථාවාදී තථාකාරී ලෙස, තථාවාදී යථාකාරී ලෙස ඇත්ත දැක්ක පුද්ගලයෙක්. දසනේන සම්පන්න වූ, දසනියානන් සංවේජනයනන් එහෙමන දසනයන පහතබ්බා. ඒ නිසා ඒ පුද්ගලයා අතින් ඒ පුද්ගලයාගේ ඒ ක්‍රියාකාරීත්වය මෙහෙවන ධර්මතාවයක් සකස් වෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කිවි ඔන්න ඔතෙන්ට. ඒ නිසා ඒ පුද්ගලයා යම් ආකාරයකට ලොකු වැරදි වැඩක් කරන්න යනවනම් ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට ධර්මතාවයෙන් ඔහුව වළක්වන, ඔහුව මෙහෙවන, ඔහුව නිවැරදි කරන, ඔහුව නිවැරදි මාවට යොමු කරන බලයක්, ශක්තියක් ස්වභාව ධර්මයෙන් ඔහුට ලැබෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාගේ ශක්තියට වඩා බලයක් ධර්මතාවයෙන් ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුළ සකස් වෙනවා. ඒක නිසා කිසි දවසක ඒ පුද්ගලයා වැරදි මාර්ගයට යන්නේ නැහැ. නියම වශයෙන්ම ඔහු පටිසෝතගාමී පුද්ගලයෙක්, අනුසෝතගාමී වෙන්නේම නැහැ. ඒක නිසා ඒක බය වෙන්න දෙයක් නැහැ. අපිට කරගන්න ඕනේ දේ සෝතාපට්ටි ඵලයට පත්වීමයි අවශ්‍ය. බුදුහාමුදුරුවෝ මේ වසර ගණනාවක් මේ දේශනා කරපු බොහෝ සූත්‍ර ධර්ම මූල ඔය බොහෝ සූත්‍ර ධර්ම සෝතාපට්ටි ඵලයට පත්වෙන්න දේශනා කරපු ධර්ම. දැන් යම් කිසි කෙනෙක් හැබැයි අද බෞද්ධයාට උගන්නලා තියෙනවා සෝතාපට්ටි ඵලයට පත්වෙන්න බෑ භාවනා නොකර. භාවනා කරලා අවුරුදු 100ක් නෙමේ, ආත්ම 100ක් නෙමේ, කල්ප 100ක් භාවනා කළත් බණ නොඅසා සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ. ඒක අභව්‍ය අද්භූතයි. වැඩක් නෑ. මෙහෙමයි, සෝතාපට්ටි ඵලයට පත් නොවු කෙනෙක් භාවනා කළොත් ධ්‍යාන ලැබෙනවා, අභිඥා ලැබෙනවා, අනාර්ය ධ්‍යාන ලැබෙනවා. ලැබෙනවා, ධ්‍යාන ලැබෙනවා, අනාර්ය ධ්‍යාන ලැබෙනවා, අභිඥා ලැබෙනවා, ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්, මැජික් පෙන්වන්න පුළුවන්. හැබැයි මග ඵල ලබන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ කරගන්නට පුළුවන්කමක් නැහැ බණ නැතුව භාවනා කරලා. බණ භාවනා දෙකම තියෙන්න ඕන. නෑ නෑ, ඒක නෑ. එහෙම 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 කියන්න එපා, එහෙම කියන්න එපා. නමුත් මේක මේක බුදුහාමුදුරුවෝ කිව්වා යම් කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණොත් නියත වශයෙන්ම ඒ පුද්ගලයාව නිවන කරාම ගෙනියනවා, මෙහෙවනවා. ඒක නිසා යම් ආකාරයකට ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුලත් යම් ආකාරයකට ගැඹුරු ආකාරයට ගති තියෙන්න පුළුවන්. නමුත් ඒ ගති ක්‍රමානුකූලව ඉවත් වෙනවා. අනිත් පැත්තට යන්නෙම නැහැ. යන්නම බෑ. ඒක අභව්‍යයි. මේක පිළිබඳව පැහැදිලිව සත්තක්කත්තු පරම කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකේ. මේ සූත්‍රය කියලා තියෙනවා කිසි දවසක සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා අතින් ඒ වගේ වරදක්, ඒ වගේ මේ අර මේ පොට්ටපාද ව්‍යාපාද කියන ඒ දෙපැත්තට යන්නේ නැහැ. පොට්ටපාද කියන්නේ අඳුරට යැනීම, ව්‍යාපාද කියන්නේ අපායට පහළට යන එක. ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් ඒ පුද්ගලයා නියත වශයෙන්ම නිවන දැක්ක, නිවන කරා යන පටිසෝත ගාමි මග අනුගමනය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. සෝතාපට්ටි ඵලයට පත් වීම අත්‍යවශ්‍යයි භාවනා කරන්නට පෙර. ඔව්, දැන් මෙහෙමයි. මේ පිරිසිදු නිවන් දකින්නට උපකාර වන පරම පවිත්‍ර සීසත් ධර්මය ශ්‍රවණය කිරීම දුර්වලයි, දුර්ලභයි. දැන් අද 15ක දවසේ ඔය ලංකාවේ මේ පන්සල්වල බණ කියලා බහ කියන්නේ. ඒවා නිවන් දකින්නට උපකාර නැහැ. බහ කියන්නේ බව හදන, බණ කියන්නේ බව නසන. රාග බව, ද්වේෂ බව, මෝහ බව නසන දේ, කලු නසන දේ, කලු නසන කල්යාණ. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කලු කෙලෙස් නසනදී. ඉතින් ඒක නිසා මේ බණ කිව්වහම හොඳට තේරුම් ගන්න ඕන. බුදු බණ කිව්වහම බව උදුරා දමන බණ. නැතුව නිකන් මේ සමාජය හදන, රට හදන, දේශපාලන බණ අරව මේවා ඔය දාන දෙන එක, පින්කම් කරන එක, ඔය චෛත්‍ය හදන එක, බුද්ධරාජ මාලිගා හදන එක, ඒවා පින්කම් මිසක් අර සෝතාපට්ටි ඵලයට අදාළ දේවල් නෙමෙයි. අද ලංකාවේ මිනිස්සු ලක්ෂ ගාණක් අද සිල් ගන්නවා. අද පොය දවසේ සියලුම පන්සල්වල සියලු තැන්වල ලක්ෂ 15ක් විතර සිල් ගන්නවා. හැබැයි ඔය එක මිනිහෙක් මේ සිල් ගන්නවා කියන එකේ අර්ථය තේරුම් අරගෙනද නැහනේ. කියා දෙන්න පුළුවන්ද? බෑනේ. සංවරට්ඨේන සීලං යන් සමාදානං තං වතං. මේක පැහැදිලිව කියන්න ඕන. කියන්න බෑ, කියන්නේ නැහැ. කියා දෙන්න දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මිනිසුත් කරන්නන් වාලේ සීල් සමාදන් වෙනවා. ආම්දුරු කියන වචන ටික එහෙමම ගිරව්වාගේ කියනවා. හැබැයි සීල් සමාදන් වෙලා පහළ දාන ශාලාවට යනකොට සිල් කැඩිලා අසංවරයි. ඉතින් ඒක වැඩක් නැහැ. ඒ මොහොතේම කැඩෙනවා. නමුත් අපි සිල් සමාදන් වුණත් සංවරට්ටේන සීලම්. මේක තේරුම් ගත යුතුයි. නෑ නෑ දැන් ප්‍රකරණ පොත්වල බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාස 3කට පස්සේ ඔය ප්‍රකරණ පොත් අර අභිධර්ම කණ්ඩායම විසින් සකස් කළ වෙන් කළා ඒ ප්‍රකරණ පොත් හැටියට කටපාඩම් කරගෙන ආවා මේවා අවුරුදු 600ක් 700ක් තියෙනකොට මේ බුද්ධ වර්ෂ 456 දී මේවා ලේඛනගත කළා සිංහල අකුරෙන් සිංහල හාමුදුරුව සිංහල පන්ඉදේ මේවා ලේඛනගත කළාම මේවා මේ ප්‍රකරණ පොත් අභිධර්ම පොත් හැටියට ලෝයකුත් රටවලටත් ගෙනිච්චා මෙතෙන්දී ඉන්දියාවේ හිටියා බොහොම ප්‍රසිද්ධ කනිෂ්ක රාජ යුගයේ බොහොම මේ බුද්ධාගම ඉතාමත්ම දියුණු යුගයකටපත් වූ කනිෂ්ක රාජ යුගයේ අර නාගර්ජුන පාදයන් වහන්සේ ගේ ගුරුවරයා හැටියට හිටිය අසංග ආචාර්ය. අසංග ආචාර්ය කියලා පුද්ගලයෙක් හිටියා බොහොම පිළිගත් ලෝකෙ පිළිගත් බෞද්ධ මණ්ඩියරේ බුද්ධාගමේ. මේ අසංගාචාර්යවරයා මේ ප්‍රකරණ පොත් ආශ්‍රයෙන් පොතක් ලිව්වා ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් අභිධම්ම සමුච්චය. පොතේ නම මොකද්ද? අභිධම්ම සමුච්චය. මේකේ තියෙන්නේ අර වචනමයි. වචනයමයි. දැන් ප්‍රකරණ පොත්වල තියෙන වචනමයි මේකේ තියෙන්නේ. වෙන වචනයක් නැහැ. හැබැයි සංස්කෘත භාෂාව. හැබැයි මේ අභිධර්ම සමුච්චය ලේඛනයක් හැටියට කටපාඩම් කරගන්න විභාග පාස් කරගන්න මතක තියාගන්න හොඳයි. ප්‍රායෝගිකව අනුගමනය කරන්න ඒක පුළුවන්කමක් ලැබුණේ නැහැ ලැබෙන්නේ නැහැ. ඒ නිසා උනේ මේ අභිධර්ම සමුච්චය කියන එක බුද්ධාගම ඉගෙන ගන්න. බුද්ධාගම ඉගෙන ගන්න. බුද්ධ ආගම ඉගෙන ගන්න හොඳයි. ඒක ඉගැන්නුවා. ඒක විශ්වවිද්‍යාලවල පිරිවෙන්වල නොයෙකුත් පන්තිවල අභිධර්මය හැටියට අදත් උගන්වන්නේ ඔය අභිධර්ම සමුච්චය. මේ අභිධර්ම සමුච්චය කියන සංස්කෘත භාෂාවෙන් අසංගාචාර්යවරයා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 800ක් 780ක් විතර වෙන කාලෙක මේ ලියපු පොත පස්සේ කාලෙක ලංකාවට ගෙනල්ලා පාලි භාෂාවෙන් අභිධර්මාර්ථ සංග්‍රහය කියලා පරිවර්තනය කළා. අභිධර්මාර්ථ සංග්‍රහය. තව පාලි භාෂාවෙනුත් ලිව්වා මේ පාලි භාෂාවටත් සිංහල භාෂාවටත් දෙකටම පරිවර්තනය කළා අර සංස්කෘත භාෂාවේ තිබුණ අභිධර්ම සමුච්චය. ඒක ලේඛනයක් විතරයි. හැබැයි මේ ප්‍රකරණ පොත්වල තිබිච්ච වචනමයි ඒගොල්ලොත් ගත්තේ. මොකද ප්‍රකරණ පොත් ඒ විනුවට ලෝක හැමතැනම පුස්කොළ පොත් ඇටියට තිබුණා. ඉතින් ඒක නිසා මේවා කලවම් වෙලා ඒවා උගන්නන්න හොඳයි. ඉගෙන ගන්නත් හොඳයි. දැනගන්නත් හොඳයි. හැබැයි දැක්මට විපස්සනා ධූරයට ඒවා කිසි හරයක් වර්ධන්නේ අර්ථයක් නැහැ. ඒ නිසා ග්‍රන්ථ ධූරය පුරන්න ඔය කියන දේවල් ඔය අභිධර්මාර්ථ සංග්‍රහය අභිධර්ම සමුච්චය තවත් තියෙන අභිධර්ම මොකක් හරි ලංකාවේ තවත් පොතක් තියෙනවා. ඒ පොත් ඒවා හොඳයි ඉගෙන ගන්න උගන්නන්න. බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ ඒවා උගන්වනවා. හැබැයි නිවනද උගන්වන්නේ? නිවන උගන්වන්න පුළුවන් දෙයක් නෙමේ. දැන් නිවන උගන්වන්න හදන්නේ. නිවන උගන්වන්න බෑ. නිවන දැක ගන්න. ඔය සංස්කෘත සහ බුරුම රටේ දාතිමුණ පොත්පත් වලින් තමයි රේණුකානේ හාමුදුරුවෝ බොහෝ දේවල් ගත්තේ. බුරුම රටේ ඔය කියන නිවන් දකින්න බුද්ධ ධර්මයක් ඒ වචන තියෙන්නේ නැති, ඒ පදවල තියෙන්නේ නැති නමුත් මාර්ගචරියාවක් පිළිවෙතක් බුරුම රටේ තිබුණේ නැහැ. ලොකු වෙනසක් තියෙනවා. දැන් විභංග ප්‍රකරණේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, පဋාණ ප්‍රකරණේ, ධම්මසංගණි ප්‍රකරණ පොත් 11ක් තියෙනවා. මේ ප්‍රකරණ පොත් 11ේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු පිරිසිදු බුද්ධ දේශනාව ප්‍රකරණය අර අභිධර්මය. ඒවම පස්සේ වෙන පොත් හැටියට ඔය අභිධර්ම සමුච්චය හැටියට ලිව්වා. ඔව් දැන් චූලවග්ග පාලිය තියෙනවා 101 102 වෙනි පිටුවල ඒ කාලේ මේ සංස්කෘත භාෂාවත් ටිකක් දන්න හාමුදුරු දෙනමක් මට දෙන්නගේ නම මතක නෑ. ඒක මතක තියාගන්න පුළුවන් නම් දෙකක් නෙමෙයි, නිකන් තන්න තිකුලා සකුලා උන්නම නම් දෙකක්. ඔන්න දෙන්න මේ හොඳට සංස්කෘත භාෂාව දන්නවා. ඒ පුද්ගලයෝ මාගදී භාෂාවත් දන්නවා, සංස්කෘත භාෂාවත් දන්නවා. බුදුහාමුදුරු ජීවමානව ඉන්නකොට ගිහිල්ලා ඇහුවා, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ අවසර ලැබෙනවා නම් මේ ඔබ වහන්සේ දේශනා කරපු මේ මාගදී මේ ධර්මය අපිට පුළුවන් සංස්කෘත භාෂාවට පරිවර්තනය කරන්න කියලා. බුදුහාමුදුරුවෝ ඒ දෙන්නට බැනලා කිව්වා, මේ ඡන්දස් වෛදික භාෂාවන්ට මේ බුද්ධ දේශනාව කිසිසේත්ම පරිවර්තනය කිරීම සුදුසු නොවේ, ඒක ආනන්තරිය පාපකර්මයක් කියලා චූලවග්ගපාලියේ විනය නීතියක් පැනෙව්වා. ඡන්දස් වෛදික භාෂාවන්ට මේ උතුම් නිර්මල බුද්ධ දහම මේ මාගදී භාෂාවෙන් දේශනා කරපු දේ පරිවර්තනය කරන්න එපා, කළොත් ඉදිරියේදී මේ නිවන් මඟ සාමුලින් වැහිනවා කියලා. 1954 ලංකාවේ අර මාගදී භාෂාවෙන් තිබුණු ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරපු අය ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය මේ කියපු වෛදික ඡන්ද සංස්කෘත වචන 60%ක් මේ පරිවර්තනයේදී සිංහල වචන වෙනුවට සංස්කෘත වචන ඇතුළත් කළා කියලා දැන් ලොකු චෝදනාවක් තියෙනවා. ඒ කාලේ ආනන්දගුරුගේ මහත්තයා තමයි ලේකම් පිටියේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශේ පළවෙනි පොත පරිවර්තනය කරලා දුන්න ගමන්ම ඒ මහත්තයාගේ ප්‍රකාශය ලිඛිතව තියෙනවා. අදත් අධ්‍යාපන අමාත්‍යාංශේ මේ කටුසටහන්වල 60%ක් මේ කියන ඡන්දස් වෛදික සංස්කෘත භාෂාවේ වචන දාලයි මේ සරල සුගම සිංහල වචන අත්හැරලා. දැන් ඔය ධම්මෝ සංදිත්තිකෝ, දැන් මේ වචනේ මොකද්ද? සාන්දෘෂ්ටි. ඔය මා කියන වචනේ මූලපරියාය විග්‍රහ කරපු බුද්ධ දේශනාවේ ගැඹුරුම එකම වචනයක් තියෙනවා, මොකද්ද? මා. ඔය මජ්ඣිමා, සම්මා, දැන් කාලාමා, මා ඉතිකිරාය, මා පටිසම්භිදා, මා කියන වචනේ. මේ මා කියන වචනේ සංස්කෘත වචනයක් දැම්මා, නහ මක් කියලා. කවුරු කොහෙන් හොයාගත්තද කියන්න නම් දන්නේ නැහැ. නමුත් ත්‍රිපිටකේ ලක්ෂ වාරයක් තියෙනවා මා කියන වෙනුවට දාලා තියෙන නහමක්. ඒ වගේම ඔය කුසලස්ස දැම්ම සංස්කෘත වචනයක්, අර කෞටිල්ලගේ කෞසල්ය. ඔයගේ මේ බුද්ධ ධර්මයේ විකෘති කළේ, කෑවේ, විනාශ කළේ, නිවන් මඟ වැහුවේ ගල් දාලා කවුද? ඔය කියන ත්‍රිපිටක පරිවර්තකයෝ. වෙන කවුරුවත් නෙමෙයි. ඔය ඔය ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි පත් කළා වගේ තමයි. සියලු තැන්වල වැදගත්ම තැන් එකක් දෙකක් තුනක් නෙමෙයි, හැම තැනකම මේක පරිවර්තකයෝ විකෘති කළා, විනාශ කළා, නිවන වැහන මගක් නැති කරන පාරක් වැහන වැඩ කළා. ඔව්, වෙන කිසිම භාෂාවකට අපිට සිංහල භාෂාවවත් මාගදී භාෂාව වගේ අර්ථ ධර්ම නිරුක්ති පරිසම්බිලා විග්‍රහයක් විස්තරයක් කරන්න බෑ. ආචික්කනා දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානි ගම්මන්ති කරන්න බෑ. දැන් මේ අපි හිත කියන සිංහල භාෂාවේ තියෙන්නේ චිත්ත කියන මාගදී භාෂාව. මේ මාගදී භාෂාවේ චිත්තං විග්‍රහ කළ තියෙනවා, මනෝ චිත්තං, මනෝ මනසං, හදයන් පණ්ඩනං, විඤ්ඤාණං, තජ්ජා, විඤ්ඤාණක්ඛන්ධා, මෙහෙම නොයෙකුත් ආකාරයට විග්‍රහ කළ විස්තර කළ. ඒ වෙන කිසි භාෂාවක ඕක කරන්න බෑ, සිංහලෙත් බෑ. මාගදී භාෂාවේ පුළුවන් මේක. තජ්ජාගේ ඔව්. සං මන සං 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 රාගෙන් දේශයෙන් මුවෙන් සං ඒක මනින්ද්‍රිය මනා ඇත නැංගුණා මන සං වුණා හදයන් පණ්ඩරං වුණා කිලුටු වෙන එන්න එන අර පිරිසිදු තත්වයෙන් කිලුටු වේගෙන කිලුටු වේගෙන යනවා පිරිසිදු තත්වේ කියන්නේ බෑ නැතුව කිලුටු වෙන තත්වේ කොහොමද කියන්නේ අවසානේ විඥාන තජ්ජා අවසාන තියෙන්නේ මොකද්ද විඥාන කන්ද තජ්ජා ඔව් මේක අනිත් පැත්ත තියෙනවා මේක තියෙන්නේ දැන් මෙහෙමයි දැන් අපි ඕකට උදාහරණයක් ගමු ඊටාම පිරිසිදු ඇල් වතුර එකක් තියෙනවා ඕකට අපි දැන් ඇල් වතුර එක කියන්නේ නැතුව අපිට බෑනේ පිරිසිදුම ඇල් වතුර එක තියෙනවා ඇල් වතුරට අපි ඉස්සෙල්ලාම තේ කොළ ටිකක් දානවා චොකලට් ටිකක් දානවා සීනි ටිකක් දානවා කිරි ටිකක් දානවා තවත් මොනවා හරි ඕනනම් දානවා එතකොට මොකද වෙන්නේ දැන් කැරපොත් එක් වැටුණත් ඕක පේනවද? අර පිරිසිදු ඇල් වතුරේකට කැරපොත් එන්නේ මේ කූඹියෙක් නෙමේ අර පොඩි දූවිලි සුද්ධ කැටයක් ඇහුණත් පේනව නේද? ඒක අයින් කරගන්න පුළුවන්. අර තේ කහට චොකලට් කිරි සීනි දාපු එකට කැරපොත් වැටුණත් අපිට පේන්නේ නැහැ. වැහිලා. අඳුරු වෙලා. අපි අඳුරු කළ හැබැයි අපි බොන්න කැමති ඇල් වතුරේකද අර හොඳට චොකලට් සීනි කිරි දාපු කිරි දෙකද? අපි බොන්නේ අර කිලුඩු කැත මේක. අර පිරිසිදු ඇල් වතුර එක බොන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඔව් ඒකෙන් අර අර හොඳට ටිකක් මාංශි වෙලා තේට්ටු වෙලා ආපු වෙලාවට හොඳ අර හොඳට චොක්ලට් කිරි දෙ සීනි දාපු එකක් බොන එක හොඳට ආස්වාදයක්. ඇල් වතුර එකක් බොන එක හරි නැහැ. මේක තමයි මේක ලෝක ධර්මතාවය. ඉතින් අපි අර ඇල් වතුර කියන්නේ නැතුව බෑනේ මේක. ඔව් දැන් ඉස්සෙල්ලම ඉන්ද්‍රිය ධර්ම පිරිසිදු කරගන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම පිරිසිදු කරගන්න ඉස්සෙල්ලා තියෙන සතර සම්මප්පදාන සතර ඉද්ධිපාද සතර හතිපට්ඨාන. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම නැතුව බල ධර්ම බිහි වෙන්නේ නැහැ. හැම ඉන්ද්‍රිය ධර්මයකට සද්දා ඉන්ද්‍රියට බල හතරක් තියෙනවා. සද්දා බල. විරිය ඉන්ද්‍රියට බල හතරක් තියෙනවා. සති ඉන්ද්‍රියට බල හතරක් තියෙනවා. සමාධි ඉන්ද්‍රියට බල හතරක් තියෙනවා. පඤ්ඤා ඉන්ද්‍රියට බල හතර බැගින් බුද්ධ දේශනාවේ පටිසම්භිදා මග්ගප්‍රකරණේ ඕන්නම් අර ඉන්ද්‍රිය විග්‍රහය බලන්න. හතර හතර. තව තියෙනවා පටිසම්භිදා මග්ගප්‍රකරණේ විතරක් නෙමෙයි විභංගප්‍රකරණේ විතරක් නෙමෙයි මහවග්ගපාලියෙත් ඕක තියෙනවා. ඈ ඔව් ඔව් දැන් මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාව හරියට තේරුම් ගත්තා නම් කොතනකින් හෝ ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය කියනන් ඉන්නේ නැහැ මිනිස්සු ඈ දැන් අද සියලු දේශකයෝ ඔය පන්සල් වල ගිහි පැවිදි දෙගොල්ලම රේඩියෝ වල ගුවන් විදුලි චැනල් වල බෞද්ධ චැනල් අරවැ මේව මොකද කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මැදපිලිවෙත මිඩල් පාත් මධ්‍යම ප්‍රතිපදාව අර ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි ඔය නොයෙකුත් අපබ්‍රංශ මේ බුද්ධ දේශනාවට කරන ලොකු නිග්‍රහයක් අවමානයක් අපහාසයක් ආනන්තරිය පාප කර්මයක් කරගන්නවා අපි ඒ මිනිස්සුන්ටත් අනුකම්පා කරලා ඒගොල්ලෝ කරන මේ වැඩේ නිසා ඒගොල්ලන්ට උරුම වන කර්මයෙන් මුදවා නිදහස් කරන්න අපි මේක පෙන්වලා දුන්නේ නැත්නම් අපි මේක කියලා දුන්නේ නැත්නම් ඒ අයටත් අර අඩු ගානේ දැන් ඒ අපාය හතර අපාගත වෙන පුද්ගලයෝ නම් වැඩේ කරගෙන ඉවරයි තව බොහෝ පිරිසක් අලුතෙන් මෙතෙන්ට එනවා ඔය පොඩි හාමුදුරුවරු සාමණේර අනිපාර තව ඔය තව නොයෙකුත් ආකාරයේ තාම එහෙම ලොකු පාපයක් නොකරගත් මිනිස්සු ඉදිරියට කරගන්නා පාපයෙන්වත් අපි මුදවා නිදහස් කරන්න මේ වැරද්ද වැරද්ද හැටියට පෙන්වලා දීලා මේ වැරද්දෙන් ඒ අය මුදවාගෙන නිවැරදි මාර්ගය පෙන්වලා දීලා නිවැරදි ප්‍රතිපදාවක් පිළිවෙතක් හැටියට අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විදිහට මේ ධර්මය දේශනා කළ විග්‍රහ කළ පෙන්නලා දීලා ඒගොල්ලන්වත් බේරගන්න ඕන මේ සියලු පින්වතුන්ටත් නිවැරදි මඟ පෙන්වන්න පුළුවන් වන විදිහට. මත්වීමේ වේගයක් දැන් අපි ඇහෙන් ලස්සන රූපයක් දැක්කනම් අපි තුළ වේගයක් සහ මත්වීමක් ඇති වෙනවා. වේගයක් සහ වේගයක් වේදනාවක් මත්වීමක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක්. ඔව් මෙතෙක් නොතිබූ එක. මේකට අපි සිංහලෙන් කියන වචනයක් අනුරාගය. අනු අපි දැන් අපි විතරක රූපවාහිනියක් බලනවා කියලා. දැන් රූපවාහිනියේ මෙතෙක් නොවූ එක පාට පින්තූරයක් දැම්මා. කොහටද ලකින්නේ? ඇහැට. ඇහෙන් දැක්ක ගමන් ඇහෙන්ද මේ මත්වීම වෙන්නේ වෙන කොහෙන් හරිද? මනසේ. ඒකයි මත්වීම. මනසටයි මේ වේගය, මේ වේදනාව, මේ ආවේගය චිත්තාවේගයක් බවට පත් වෙලා මනසයි කිලුටු වෙන්නේ. ඒක නිසා මේකට වේමත්තතාවය කියලා මේ මහා පුන්නම කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකාය. මේ මහා පුන්නම සූත්‍රයේ මේ වේමත්තතාව විග්‍රහ කරලා තියෙනවා. තවත් සූත්‍ර ගණනාවක වේමත්තතාව තියෙනවා. නමුත් කාටත් පැහැදිලිව තේරුම් ගන්න කවුරු හරි බලනවා නම් මේක දැන් මේ ලෝකෙම මේ ඉන්ටර්නෙට් එකෙන් මේක බලන නිසා මේක අහන නිසා මේ මහා පුන්නම සූත්‍රයේ තමයි මේ වේමත්තතාව විග්‍රහ කරලා පැහැදිලිව දේශනා කළා කියන්නේ. අලුතෙන් ඇති කරගත්ත වේගය මිසක් අපිට දැන් විනාඩි 5කට ඉස්සෙල්ල වේගයක් ආව නම් ඒක ගෙබිල යනවා. ඒක සමුදේ ධම්මාව වාය ධම්මා. ඒක අපිට සමුදේ වුණාට පස්සේ නවින් කරගන්න බෑ. සමුදේ වෙන්නේ ඉස්සෙල්ලා සම්බන්ධයක් අලුතෙන් ඇති වෙන්නේ ඉස්සෙල්ලා අර එන්න තියෙන ඉස්සෙල්ලා නූපන් වේගයේ වේදනාව අපි ඉවත් කරගන්න. ඒකයි සතර අනුපස්සනා වලින් කරන්නේ. නැතුව වෙන මොකක්වත් නෙමෙයි. කායේ කාය අනුපස්සනා කරන්නේ ඒ විදිහටයි. ඒ මිසක් දැන් ඇති වූ වේගයක් ඒක ගෙවිල යනවා. ඒක අපිට දැන් මොකක්ද? දැන් මේ මොහොතකට තප්පරයකට ඉස්සෙල්ලා අපි හිතේ යම් වේගයක් වේගයක් ඇති වුණා නම් ඒක ඇතුළට ගත්තා නම් දැන් අපිට ඒක වමාරලා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ගෙවිල යන ඉඩ දෙනවා. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා අලුතෙන් මෙතෙක් නූපන් නමුත් උපදින්නට එන අලුත් වේගයක් වේදනාවක් වේමත්තතාවයක් චිත්තාවේගයක් නොඋපදවාම ඒක ඇතුළට නොගෙනම අයින් කරන්න. ඒකට කියනවා කායේ කාය අනුපස්සන. වේදනාසු වේදනා අනුපස්සන, චිත්තේ චිත්ත අනුපස්සන, ධම්මේසු ධම්ම අනුපස්සන. අනුපස්සන අනු කියන්නේ උපදින්නට එන නමුත් නූපන් දේ ප්‍රහාණය කරන. පස්සනවා කියන්නේ ප්‍රහාණය කරන. පජහති පස්සති පහනායි. ඒ අපිට ප්‍රහාණය කරන්න පුළුවන් නොඋපදවා ඉන්න පුළුවන් උපදින්නට අලුතෙන් වර්තමාන මොහොතේ එන වේගය. ඒක නර එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහියමානා පහියති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති. ඒ කතාවේ හොඳට දැන් මේක තියෙන්නේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ධම්මේසු ධම්මානුපස්සනාවේ තියෙන වාක්‍යයක් මං ඔය කිව්වේ. ප්‍රසාද රූපය කියන එකත් පස්සෙ කාලෙක අටුත කතාවල තියෙන එකක්. දැන් ඔය වේමත්තතාවයටම තමයි ප්‍රසාද රූපය කියන්නේ. දැන් අපි ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපය නිසා අපේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. ප්‍රසාද. සාද කියන්නේ අපේ අලුතෙන් නූපන් යම් සැපයක් ආමිෂ සුවයක් සැපතක් එනවාට කියනවා ප්‍රසාදය. ඒක නිසා දැන් චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය මෙහෙම ඇහැකන්නාසය දිවකය මන හයම මේ ප්‍රසාද රූප එනවා. දෙකම වෙන්න පුළුවන්. ඒක හොඳට වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. දැන් ඔයා සමාධි රූපයක් දැක්කොත් යහපත්. එතෙන්දි මොකද? ඒක නිවෙනවා නම්, මිදෙනවා නම්, නිදහස් වෙනවා නම් ඒක නිවනට උපකාර වෙනවා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා අරමුණක්කින් ඔයාගේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා නම් චක්කු ප්‍රසාදයක් හෝ සෝත ප්‍රසාදයක්. දැන් මේ සියලු පින්වතුන් මේ බණ අහනවා. දැන් මේ සෝත ප්‍රසාදයක් ලැබෙනවා. සෝත ප්‍රසාදය හොඳ පැත්තට හරවගත්තොත් හොඳයි. දැන් බැරි වෙලාවත් මේක දැන් අපි පෙර නොවිසු විරු ධර්මයක් හින්දා අපි අහලා තියෙන ඉස්සර මේක නෙමේ කියලා සංසන්දනය කරනවා. දැන් තමන් අර දහම් පාසලේදී, ඉස්කෝලේදී, පන්සලේදී ඇහුව ධර්මයක් එක්ක අහලා අර සෝත ප්‍රසාදයේ ගැටුමක් බවට පත් කරගත්තොත් අපි අහන්න යෝකක් නෙමේ. අපිට ඔය ගැලපෙන්නේ නැහැ කියලා අර තමන්ට නොපෑහෙන, නොසීහෙන, නොගැලපෙන ප්‍රසාදයක් ඇති කරගත්තොත් ඒක නරකයි. ඒ නිසා මේක දෙපැත්තටම යනවා. දෝතාවයක් තියෙනවා. හැම දෙයකම ලෝකේ හොඳට නරකට, සුව අසුව, සේවිතබ්බා අසේවිතබ්බා, කරණීය අකරණීය, කළු සුදු දෙකක් තියෙනවා. දෙපැත්තක් තියෙනවාම. මේ ප්‍රශ්නයක් තියෙනවා ඊගාවට කියන්නකෝ. නෑ, තාම නෑ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා. වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදාන. අන්න උපාදාන. අන්න පංචස්කන්ධය උපාදානය කර. එතකොට මේකට ඉස්සෙල්ලා පියවර කීයක් තියෙනවද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඒ ක්‍රියාකාරකම් තුනක් තියෙනවා එතන. චක්කුංච පටිච්ච රූපේ චයන්නෙන් තියෙනවා තුනක්. ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදාන. එහෙම මිසක් උපාදානයක් වෙන්නේ නැහැ එකපාරට. ඇයි අපිට මෙහෙම බුදුහාමුදුරුවෝ මේ විග්‍රහය කරලා තියෙන්නේ? ඔය ඕන අවස්ථාවකදී පටිච්ච නුනොත්, අර චක්කු විඥානේ උපදවා නොගත්තොත්, අර තින්නම් සංගති පස්සෝ සම්පස්ස අයින්කල පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ, වේදනා නිරෝධෝ උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. අර මහත්ය ප්‍රශ්න අහන්නකෝ. දැන් අපිට රටින් ආව ප්‍රශ්නයක් තියෙනවා, පොඩ්ඩක් ඉන්නකෝ.
ගරු ස්වාමීන් වහන්සේ, ගරු ස්වාමීන් වහන්ස.
ඔව් ඇහෙනවා, කියන්න.
ගරු ස්වාමීන් වහන්ස
ඇහෙනවා, කියන්න.
අනිච්ච දුක්ඛ පහසුවෙන් අවබෝධ වුණත් අනත්ත හරියට තේරුම් ගැනීමට අපහසුයි. ඒ කියන්නේ අනාත්මයි ආදී වශයෙන් සිංහල අර්ථයක් ළඟින් ගෙන දුන්නට අනිත්‍ය දුක්ඛ අනත්ත ප්‍රායෝගිකව වඩන්න අවබෝධ කරන්න ගියාම අනිත්‍ය අනත්ත තේරුම් ගැනීමට අපහසුයි. ඒක මගේ පළවෙනි ප්‍රශ්නය. ඒක ගැන විග්‍රහයක් කරනවා නම් බොහොම හොඳයි. ඊට අමතරව සම්මාදිට්ඨියට පත්වීම සෝවහන් ඵලෙහි පිහිටීමද, ඒකම සම්මාදිට්ඨියට සෝවහන් ඵලයට පත් වූ කෙනාට ඒ බවක් තේරෙනවද?
ඔව්. දැන් පළවෙනි ප්‍රශ්නේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් ගන්න මෙන්න මෙහෙම ක්‍රියාමාර්ගයක් පියවර කීපයක් තියෙන්න ඕන. අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, ඒ අනුවයි අනත්තා අනුපස්සී විහරති අත්ත සංඥා පජහති. එතකොට මේක මේක මේ අනිච්ච දුක්ඛානත්ත තේරුම් ගත්තට හරියන්නේ නිච්ච සුඛාත්ත හිතෙන් අයින් කරන්න ඕන පජහති. ඒක කළාටත් හරියන්නේ ඒ අනිච්චානුපස්සී විහරති නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී සංඥා සුඛ සංඥා පජහති අනත්තානුපස්සී විහරති අත්ත සංඥා පජහති කරාම නිබ්බිදා කියන තත්වයට නොබැඳෙන්න ඕන. මේ බැඳෙන්නේ අර අත්ත නිච්ච සුඛ තියෙන නිසායි. ඒ නිසා මේ අස්මිමානය කියන වචනින් විග්‍රහ කරපු දේ තමයි මේ අත්ත කියලා බුදුහාමුදුරුවෝ මඤ්ඤති සූත්‍රයේ එහෙම නැත්නම් මූලපරියාය සූත්‍රයේ මේක ඉතාම පැහැදිලිව ඔය නිච්ච සුඛාත්ත අනිච්ච දුක්ඛානත්ත විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අත්ත අනත්ත තේරුම් ගන්න අර අසාරට්ඨේන අනත්තා කියන එකත් උපකාර වෙනවා. අපි අර නිත්‍යයි සුඛයි කියලා අල්ලගන්නේ යම් සාරයක් වටිනාකමක් ප්‍රියමනාප බවක් මිහිරි බවක් ඒ දේ ඇහෙන් දැක්ක රූපේ කනෙන් දැක්ක ඇහුව රූපේ මේ ආදී කොට ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන අරමුණක් පිළිබඳවයි මේ නිත්‍ය සුඛාත්ත ඇති වෙන්නේ. ඒ අරමුණ අපිට ඍෂිසේ මනාපසේ යද නිච්චන් තන් දුක්ඛං අපිට ඒක නිච්චසේ පවත්ව ගන්න නොහැකි වීම නිසා අනිච්ච බව තේරුම් නොගත්ත නිසා අපි දුකටපත් වෙනවා. ඒ දුකටපත් වීම නිසායි අපි අනාථ වෙන්නේ. අර ඒ නිච්චසේ සුඛසේ අත්තසේ අපි අල්ල ගන්න හදන්නේ ඒකේ සුවයක් සැපයක් ඒ ආකාරයෙන්ම ඒ ඍෂිසේ මනාපසේ දිගින් දිගටම ඒක අපිට ඒ ආස්වාදය ඒ උපාදානය කරගෙන පාත් ගන්න නවත් ගන්න පුළුවන් කියන වැරදි තීරණය. ඒ වැරදි තීරණයයි අර අත්ත කියන අස්මිමානෙන් පෘථග්ජන පුද්ගලයෙක් තීරණය ගන්න. ඉතින් ඒක නිසා මේක අපි අර ප්‍රිය වූ මනාප වූ දෙයක් සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ තේරුම් ගන්න පුළුවන් නම් මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් බොහෝ සූත්‍රවල මේ අත්ත වෙනුවට සත්වට්ටාන කුසල සූත්‍රයේ අනත්ත ලක්කන සූත්‍රයේ මේ අනත්ත ලක්කන සූත්‍රයේ ඔය ඔය කියන ඔය මහත්යගේ ඔය ප්‍රශ්නේ ඔය අත්තානත්තමයි විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් ඒකේ අවසාන වශයෙන් අත්ත හැටියට අනත්ත හැටියටත් අස්මිමානය විග්‍රහ කරලා තියෙන්නේ. සත්වට්ටාන කුසල සූත්‍රයේ අත්ත කියන වචන වෙනුවට විපරිණාම ධර්මයක් විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල මේ අත්තානත්ත වෙන වචන වලින් විග්‍රහ කරලා තියෙනවා. තේරුම් ගන්න ඕන කෙනෙකුට පුළුවන් වන විදිහට තමන් අපිට යමක් අපි නිත්‍යයි සුඛයි නම් තමා අත්තසේ අපි අල්ලගෙන උපාදානය කරගෙන අයිති කරගෙන ගොඩ ගහගෙන ඒක තමන්ට කැමතිසේ ඍෂිසේ මනාපසේ නවත්ත ගන්න පාත්ත ගන්න දරන උත්සාහය තමා අත්ත. හැබැයි අත්ත තේරුම් ගන්න නම් අර නිත්‍ය සුඛ තේරුම් ගන්න ඕන. ඒ නිසා අනිච්ච දුක්ඛානත්ත කියන තුනම එකටම තේරුම් ගත යුතුයි. ඒ වගේම නිච්ච සුඛාත්ත කියන තුනම එකටම ඉවත් කළ යුතුයි. ඒ ඉවත් කිරීමත් සමග නිබ්බිදා කියන තත්ත්වයට පත් උනේ නැත්නම් ඒකෙන් ඵලයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ අනිච්ච අනුපස්සනා කළා නිච්ච සංඥාව ප්‍රහාණය කරන්නේ, දුක්ඛ අනුපස්සනා කළා සුඛ සංඥාව හිතෙන් අයින් කරන්නේ, අනත්ත අනුපස්සනා කළා අත්ත සංඥාව හිතෙන් අයින් කරන්නේ මෙන්න මේ නිබ්බිදා කියන නොබැඳෙන තත්වයට එන්න. ඒ නොබැඳෙන තත්වයට පැමුණුනොත් පමණයි අර පුද්ගලයාට බුද්ධානුස්සතියක් වඩලා තමන්ගේ හිතේ ඇති වුණ වැරදි අරමුණ ඉවත් කරන්නට අයින් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ මේ සම්මාදිට්ඨියට පත්වීමයි සෝතාපන්න ඵලයට පත්වීමයි දෙකම එකයි. සම්මාදිට්ඨියට පත් වුණා නම් ඒ පුද්ගලයාගේ අර වැරදි දෘෂ්ටිය, වැරදි ආකල්පය, වැරදි දැක්ම, වැරදි මැනීම සියලු දේ අර තමන්ගේ මිම්ම ප්‍රියාප්‍රිය බව ඉවත් කරනවා පරිඥාතම් පරිඥය කියලා. ඉතින් ඒක නිසා සම්මාදිට්ඨියට පත්වීමයි සෝතාපට්ටි ඵලයට පත්වීමයි දෙකම එකයි. එකවර සිද්ධ වෙන්නේ දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති කියලා විග්‍රහයක් මේකේ කරලා තියෙනවා. සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ දසනේන පහතබ්බා මේකේ දෘෂ්ටිය ඍජු වුණාම දෘෂ්ටිය මේ පිරිසිදු වුණාම ඒ පුද්ගලයා සම්මා දිට්ඨියට පත් වෙනවා. ඊළඟට ඒ මහත්මයාගේ තවත් ප්‍රශ්නයක් තිබ්බා. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට තමන්ගේ දෘෂ්ටිය පිරිසිදු වුණ බව දැක ගන්න පුළුවන්ද කියලා. ඔව්, සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට අර පච්චවෙක්ඛිතබ්බං කියන ප්‍රත්‍යවේක්ෂා ඥාන පසු විපරම් කරන්න පුළුවන් හැකියාවක් ශක්තියක් ලැබෙනවා. ඒ පුද්ගලයාට දැන් ඉස්සෙල්ලා තමන් ඇහෙන් ප්‍රිය රූපයක් දැක්කහම ඒකට වසී වෙලා ඒක අල්ලගත්ත, උපාදානය කරගත්ත, මොන වැරදි ක්‍රමයකින් හෝ ඒක අල්ලගත්තා. දැන් ඒ පුද්ගලයා ඒ ඇහෙන් දැක්ක රූපේ පිළිබඳ ආවර්ජනය කළ, විමර්ශනය කළ, විචාරාත්මකව බලලා ඒකෙන් ඇතිවන හේතුඵල ධර්මයට බහ ගල්පා බලලා, ණය විනයට ගල්පා බලලා ඒකෙන් මිදී නිදහස් වෙන්න දන්නවා. ඒ අනුව ඒ පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වූ බව ඒ පුද්ගලයාටම තේරුම් ගන්න පුළුවන්. වෙන පිට කෙනෙකුට මේක තේරුම් ගන්න, තේරුම් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙකුට පමණයි තමන්ගේ ඒ තමන් පෙර කර කළ කී හිතු දෑ දැන් වෙනස් වූ බව, වෙනස් ආකාරයකට හිතන බව, වෙනස් ආකාරයකට සුවයක් විඳින බව තේරුම් ගන්න පුළුවන්. අර සෝතාපට්ටි ඵලයට පත්වෙන්නට ඉස්සෙල්ල පංචස්කන්ධය උපාදානය කරගෙන අල්ලගෙන ගොඩ ගහගෙන ඇහැකන නාසය දිවකය මන පිනවල විඳවල තමා සතුටක් ආවේ. ඒක ආමිස සුවයක්. දැන් ඒ පුද්ගලයා ඒවා උපාදානය කර ගැනීමේ තියෙන ආදීනව ආනිසංස තේරුම් ගත්තා. ඒ නිසා ඒවා කෙලෙස් කුණු එකතු වෙන බව, ඒවා සසර ගමනට ණය ගණ දෙනුවකට පැටලෙන බව දැනගෙන ඒකෙන් මිදී නිදහස් වෙන්න ඒ පුද්ගලයා සියලු දේ කටයුතු කරනවා. ඒක ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. අර මහත්තයා ප්‍රශ්නයක් අහනවා, ඒක පොඩ්ඩක්. ඔව්, තැන්පත් වුණාට කොයි මොහොතද එන්නේ? වර්තමාන මොහොතේ. මේ වර්තමාන මොහොත කියන එක හොඳට තේරුම් ගන්න ඕන එක පොයින්ට් එකක් නෙමෙයි. මේක අර ගඟක් ගලන්නා වගේ. මේ වර්තමාන මොහොත මේ මොහොතේ ඉඳන් මරණ මොහොත දක්වාම වර්තමාන මොහොත වේගයෙන් ගලන. එතකොට අතීත මහා කල්ප 91 නෙමේ, කල්ප කාලාන්තරයක් තුල වුණත් Taman ඇති කරගත්ත ගතිය නැවත අලුතෙන් සකස් වෙනවා නම් කොයි මොහොතේද සකස් වෙන්නේ? වර්තමාන මොහොතේ. ඒ වර්තමාන මොහොතේ නදී නැති කළොත් මොකද වෙන්නේ? ආයේ ඒක අලුතෙන් උපදින්නේ නැහැ. ඒ නිසා මේ වර්තමාන මොහොත පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්ථায়ে පටිසත්‍යමත්ථায়ে අනිත්‍යතෝ විහෙරති නච කිංච ලෝකේ උපාදීති. නිවැරදිව තේරුම් ගත යුතු පච්චුප්පට්ඨිතා හෝති. පච්චුප්පට්ඨන කියන්නේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන දේ. ඒ වර්තමාන මොහොතේ තමයි අතීතයේ තමන් එකතු කරගත්ත, ගොඩ ගහගත්ත, රැස් කරගත්ත දේ ආයි මතුවෙන්නේ කොයි වෙලාවේද? වර්තමාන මොහොතේ. ඒ උපදින්නට එන වෙලාවෙම අනුසය උපදිනවා. අනුසය නොඋපදවොත් ඒක නානුසයති. ඉවරයි. ඒක ලෝකයෙන් එතර වීමට උපකාර වෙන නිසා, න අනුසේති වෙන නිසා, අනුසය නොඋපදින නිසා, ලෝකෙ අලුතෙන් හදන්නේ නැති නිසා. ලෝකෙ අලුතෙන් හදන්නේ අනුසය. ලෝකෙ කියන්නේ අඳුර. අඳුර අලුතෙන් හදන්නේ මොනවද? අනුසය. මේ ඔව්, දැන් සෝතාපට්ටි මාර්ගයේ ගමන් කරන එක්කෙනාට මේ දෘෂ්ටියෙන් වෙන් වෙන්න, මේ දෘෂ්ටිය උජුං කරවති වෙන්න, චිත්තමත්ත පසීදති වෙන්න, දෘෂ්ටිය පිරිසිදු වෙන්න, සම්මා දිට්ඨියට පත් වෙන්නට උපකාර වන පියවර තුනක් තියෙනවා. පළවෙනි එක ධම්මෝ සම්දිට්ඨිකෝ. හේතුඵල ධර්මයට බහ ගලපා බලා, ණය විනයට ගලපා බලා සම්බන්ධතාවයක් අලුතෙන් උපදින්නට එන බව, උපදින ආකාරය, උපදින්නට සිදුවෙන ක්‍රියාකාරීත්වය ඔක්කොම දැක ගන්න ඕන. ඒකට කියනවා ධම්මෝ සම්දිට්ඨිකෝ. ඒක පළවෙනි පියවර. ඊට පස්සේ මේ සම්ම දක්කාතා කියන දෙවනි පියවරක් තියෙනවා. මේ සම්බන්ධයක් ඇතිවන එක අපිට මේ ධර්මය තේරුම් ගත්තොත් මේ සම්බන්ධයෙන් මිදී නිදහසිය හැකි නිදහසිය යුතුයි. මේ දෙකක් තියෙනවා, නිදහසිය යුතුයි නිදහසිය හැකි වෙන දැක්ම තමයි සම්ම දක්කාතා. එකෙන් මිදී නිදහස් වීම තමයි සම්මා දිට්ඨිය. එනිසා ධම්මෝ සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා. සම්මා දිට්ඨි කියන්නේ නැවත මේ සෝතාපට්ටි මාර්ගයේ අනුගමනය කරන පුද්ගලයා තුළ ඇති වෙන ත්‍රිපරිවර්තයෙන් පිරිසිදු වීම හැටියට විග්‍රහ කරන්න පුළුවන්. ඔව්, දැන් මෙහෙමයි. දැන් ඔය අලුතෙන් මේ මහත්තයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. දැන් ඔය අලුතෙන් කැමරා වගේක් හොයාගෙන තිනා, කැරලියන් හොනද කිරලියන් කැමරා කිරණ. ඔව්, ඒකේ මේ කිරණ ශක්තිය එක මොහොතකට. දැන් මේක එක මොහොතක්වත් හැබැයි එක විදිහට තියෙන්නේ නැහැ. දැන් අපි එක පුද්ගලයෙක් ගම්මුකෝ, කවුරු හරි එක පුද්ගලයෙක්, කුරා කූඹියෙක් හෝ පුද්ගලයෙක් හෝ මිනිහෙක් හෝ, ඔය බල්ලෙක් බල්ලෙක් නයෙක් ඕනම සතෙක්ගේ මේ ඕර එකක් තියෙනවා. භූතයෙක්ගේ, පෙරේතයෙක්ගේ, දෙවියෙක්ගේ, දේවතාවෙක්ගේ, බ්‍රහ්මයෙක්ගේ, සියලු මිනිස්සුන්ගේ, මෙතන ඉන්න මේ සියලු දෙනාගේ ඕර එකක් තියෙනවා. මේ ඕර එක මොහොතක අර කැමරාවකින් හෝ යම් උපකරණයකින් විද්‍යුත් මාධ්‍යයකින් පෙන්වන්න පුළුවන්. හැබැයි අර තුන්වෙනි ඇසකින් අර අතීන්ද්‍රිය ඥානයෙන් බලන පුද්ගලයාට ඒ ඕර එකේ වෙනස් වීම එක මොහොතක නෙමෙයි, මේ විනාඩියෙන් විනාඩියට පාට වෙනස් වෙනවා, ඕර එක වෙනස් වෙනවා, ඒ ඔක්කොම වෙනස් වෙනවා පේනවා. ඒක පෙන්වන්න, ඒක කියන්න ඔය කියන පුද්ගලයන්ට බෑ. අර එක මොහොතක තියෙන ඕර එක කියන්න පුළුවන්. මේ ඔය එක පෙන්වන්න බෑ. ඒක පෙන්වන්න ආයි ගන්න ඕන තව පාරක්. ඒ ආයි ඒත් වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ඒක නිකම් මේ එහෙම කරන්න පුළුවන්. ඒක මේ නවීන විද්‍යාව මිසක් ඔය බුදුහාමුදුරුව විද්‍යාව උදපාදි කියපු එක නෙමෙයි. ඉතින් ඒක නිසා දැන් හැම කෙනෙකුටම මෙතන ඉන්න විතරක් නෙමෙයි, කුරා කුහුම්බියගේ පටන් මහා බ්‍රහ්මයා දක්වා මේ තලවල ඉන්න සියලු ප්‍රාණීන්ට කටයුතු කරන ඕර එකක් තියෙනවා. ඒ ඕර එක මොහොතක්වත් එක ආකාරයට තියෙන්නේ නැහැ. ඒ ඕර එක පාට වෙනස් වෙනවා, දුඹුරු පාට වෙනවා, කළු පාට වෙනවා, කොළ පාට වෙනවා, සුදු පාට වෙනවා, කහ පාට වෙනවා. ඕර එකේ අර රශ්මි කදම්බේ වලල එක පාට නිකන් ගින්නක් වගේ හෝස් ගාලා ඇවිලෙනවා, ඊට පස්සේ ආයි යට යනවා, මෙහෙම වෙනස් වෙනවා. පොඩ්ඩක් ඉන්න කියන්න, හරි ප්‍රශ්න අහන්න
ස්වාමීන් වහන්සේ. දැන් මේ යන විග්‍රහය තුළ යම් කිසි කෙනෙකුගේ සිතේ යම් කිසි වේගයක් ඇති වූ විට එය උපාදානය කරගන්නා තෙක් අපිට ප්‍රහාණය කළ හැකි බව සඳහන් වුණා. අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංසාරපත්‍යා විඥාන ඊට පස්සේ නාම රූප සලආයතන උපාදාන දක්වා ගමන් කරනවා. ඒකට අපිට උපාදානයේ දක්වා මේ ප්‍රහාණය කළ හැකි. එසේනම් සංකාරපත්‍යා විඥාන කිව්ව ගමන්ම එතන ඒ ක්ලේශයක් ගොඩ නැගිලද හිත තුළ? ඒක කරුණා කළ විග්‍රහ කර.
දැන් මේ මහත්තයා මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විතරයි දන්නේ. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ අර සම්භවං කියන කෙලෙස් බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් සකස් වන ආකාරයේ විග්‍රහ කිරීමක් මිසක ඔතෙන්දී කිසිසේත්ම මේ නිවනට උපකාර වන ධර්මයක් ඔය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය එක වචනකවත් ශේෂයක්වත් නැහැ. හැබැයි ඔය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය නොදැන අපිට කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් මේකෙන් මේ කුණු මුල් තුන ගලවා දමන්නට උපකාර වන පටිච්ච සමුප්පාද විග්‍රහයකුත් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. විභංග ප්‍රකරණේ මේක ඉන් බ්ලැක් ඇන් වයිට් තියෙනවා. ඒක නිසා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විතරයි අද බුද්ධාගමේ තියෙන්නේ. ඒක වැරදි. ඒක නිවනට මග නෙමේ, පැවැත්මට මග විතරයි. මේක අවිද්‍යාව සහ තණ්හාව නිසා මේ පැවැත්ම, මේ රිය ගමන, මේ සංසාර ගමන දිගින් දිගටම යන හේතුවයි. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ වෙන ආකාරය පමණයි ඔය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන්නේ. මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ අවිද්‍යා මූල නිරෝධය අනුත් කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් අනුගමනය කිරීමෙන් කුණු මුල් තුන කෙලෙස් මුල් තුන ගලවා දමන්නට උපකාරක ධර්මතාවයකුත් කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට බුදුහාමුදුරුව බුද්ධ ධර්මයේ දේශනා කළ තියෙන ඕක බුද්ධ ආගමේ නැහැ. ආගමට ඕක තියෙන විදිහක් නැහැ. ආගමේ ඕක තිබුණා නම් ඒක ආගමක් නෙමෙයි, ඒක ධර්මෙමයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් කරන්නේ මේ සංවට්ටය සකස් කරගන්න ආකාරය විග්‍රහ කිරීම. කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් කරන්නේ මේ හදාගත් සංවට්ටය විවට්ට කරලා ඒ වට තුන අර නේතං තේසං වට්ටං කියලා සත්තට්ඨාන කුසල සූත්‍රයේ වට තුන කඩා දමන ආකාරය තමයි කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒක නිසා මේ පින්වතාට කරුණා කරලා බලන්න පුළුවන් සත්තට්ඨාන කුසල සූත්‍රයේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක්. පැහැදිලිව මේ වට තුන කඩා දාන ආකාරය බුදුහාමුදුරුව පැහැදිලිව අනිච්ච දුක්ඛ අනත්ත වෙනේ කළ විග්‍රහයක් කරලා තියෙනවා. ඒක නිසා ඔය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විතරක් අල්ලගෙන නිවන් දකින්න කිසිසේත් පුළුවන් කමක් නැහැ. ඒක මේ නිවන වැහෙන ආකාරය, මේ සංසාර ගමනේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන ආකාරය විග්‍රහ කරපු ධර්මයක් විතරයි. මේ පැවැත්ම අපැවැත්මක් කරලා නවත්තන්න නම් කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගන්න
ඕක. බුදුන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මාධ්‍ය ශබ්ද සංඥාවලින් හා ඒ කාලේ පැවති හෙරේ නාදහිරේ භාෂාවලින් දේශනා කර බව ප්‍රකාශ වෙනවා. එතකොට මාධ්‍ය ශබ්ද සංඥාවක් කෙනෙක් තේරුම් ගත හැක්කේ කෙසේද? උදාහරණයක් විදිහට මේක පැහැදිලි කරලා දෙනවා නම් මම හිතන්නේ වඩා අපි තේරුම් ගැනීම පහසුයි කියලා.
දැන් ඔව්, ඒ මහත්තයාගේ ප්‍රශ්නේ සාධාරණත්වයක් තියෙනවා. දැන් ඒ මහත්තයා අහන්නේ බුදුහාමුදුරුව එදා මාගදී භාෂාවෙනුත් මේ බුද්ධ ධර්මයේ දේශනා කළා, ඒ වගේම සිරිදෙස්ම වගේවා යක්කහෙල නාගහෙල දේවහෙල එදා රටේ පැවති මේ භාෂාවලිනුත් බුදුහාමුදුරුව ධර්මයේ දේශනා. නමුත් මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය මාගදී භාෂාවට හරවලා, එහෙම නැත්නම් මාගදී භාෂාවෙන් අර වනපොත් කරගෙන කටපාඩම් කරගෙන ආවේ එදා හිටපු මිනිස්සුන්ට වඩා අනාගත පරම්පරාවට මේ ශාසනය දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන ආකාරය. ඒකනේ අද වුණත් අපි අර මාගදී භාෂාවේ ගාථාවක් ඉස්සෙල්ලා මාතෘකාව හැටියට අරගෙන ඒක සිංහල භාෂාවෙන් විග්‍රහ කරලා අත්ත ධර්ම නිරුක්ති විග්‍රහ කරන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව එදා මේ දේශනා කරපු මේ මාගදී භාෂාව බොහෝ අයට තේරුම් ගන්න බැරි වීම නිසා තමයි එදිනෙදාම අර මහා කච්චායන, මහා කොට්ටියායන, මහා අනුරුද්ධ, මේ සරියුත් හාමුදුරුවෝ වගේ මහා ප්‍රඥන් වහන්සේලා මේ දහමට සරිකොට හෙළුවෙන් පෙරකි. හෙළ බසට පෙරලලා හෙළ භාෂාවෙන් මේ සීල අට කතා අර මේ හෙළ අට කතා කුරුන්දි අට කතා මහා අට කතා ලිව්වා. ලියලා මේ සිංහල මිනිස්සුන්ට මේවා අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගන්න පුළුවන් විදිහට මේ බුද්ධ දේශනාව සරල සුගම සිංහල වචන වලින් එදා දේශනා කළා. ඉතින් ඒක නිසා හැම කෙනෙකුටම මේ මාගදී භාෂාවේ ප්‍රඥයක් වෙන්න එහෙම නැත්නම් උගතෙක් වෙන්න අවශ්‍ය නැහැ නිවන් දකින්න. නිවන් දකින්නට අවශ්‍ය වෙන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන අටකරා තීන පදා සීල සමාධි ප්‍රඥා කියන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්නට උපකාර වන වචන පද කීපයක් පමණයි. එනිසා ධර්ම දේශකයෙක් වෙන්න නම් තවත් කෙනෙකුට මඟ කියා දෙන්න නම් මේ කියන අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් ගන්න ඕන. නමුත් Tamanටත් තේරෙනවා මේ පැවැත්ම අපි කොච්චර හිතුවත් අපේ කැමැත්ත අනුව ඉච්ඡා අනුව ඡන්ද නන්දි අනුව නන්දි කියන්නේ ඡන්දය කියන්නේ ඉච්ඡ කියන්නේ තමන්ගේ හිතේ ඇති වූ ඒ අවස්ථාවේ මොහොතේ ඇති වූ කැමැත්ත. මේ කැමැත්ත අනුව පවතින්නේ නැහැ. ඒ ඉච්ඡ තමයි නිච්ච වෙන්නේ. ඒ නිච්ච වුණොත් තමයි සුඛසුව සුභ වෙන්නේ. ඒ අනුව තමයි අත් උපදින්නේ. ඒ අනුව තමයි උපාදානය කරගන්නේ. මේක තමයි වැරදි විකෘති අස්වාභාවික තත්වය. අනිච්ච දුක්ඛානත් තේරුම් ගත්තොත් නිබ්බිදා වෙනවා, විරාගා වෙනවා, නිරෝධා පටිනිසග්ග වෙනවා. ඒ පුද්ගලයාට නියත ධර්මතාවයේ තේරුම. ඒ නිසා මේ මාගදී භාෂාවේ මුළු ඔක්කොම වචන අර්ථ ධර්ම නිරුක්ති හැටියට තේරුම් අරගෙන කටපාඩම් කරගන්න ඕනේ නැහැ. නිවන් දකින්න, නිවන් දකින්න ඕන වෙන්නේ බොහෝම ඉතාම සුළු එක ගාථාවක් එක පදවලක් පමණයි. ඒ නිසා මේක තේරුම් ගත්තොත් නිවන් දකින්නට ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා. මාගදී භාෂාවේ ප්‍රඥයක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමන්ගේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් මේකේ අර්ථ ධර්ම නිරුක්ති යම් ආකාරයකට විග්‍රහ කරලා විස්තර කරලා සිංහල මිනිහෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට එදා බුදුහාමුදුරු ඉන්න කාලෙත් මේක දේශනා කරලා ලියලා තිබුණා. අදත් තියෙනවා. නමුත් පස්සේ කාලෙක ওই විසුද්ධි මාර්ගයේ ඇතුළු පොත් ආවහම එළියට අර්ථකථා ඊට පස්සේ ලියු ඒ විසුද්ධි මාර්ගයේ ඇතුළු පොත් ටික ගුරු කොට ගරු කොට ඊට පසුව ලියපු සියලු දැන්වල මේ ධර්මයේ මේ මාගදී භාෂාවේ මේ බුද්ධ දේශනාවේ මේ බෞද්ධරා දමන ධර්මය සහ මුලින්ම බව සකස් කරන තැනට පත් කරන්න ආගමක් බවට පත් වුණා කියන එක තේරුම් ගන්න ඒක එහෙම වෙනවා. දැන් ඒක ලෝකේ ඒක ධර්මතාවයක්. දැන් මේ ධර්මය මතුවෙනකොට තමයි මිනිසුන්ට රිදෙන්නේ. මිනිසුන්ට අපහසුයක් අමාරුවක් එන්නේ. ඉතින් ඒකට විරුද්ධව තමන්ගේ මතය තහවුරු කරන්න, සනාථ කරන්න, අර අනුන්ගේ මතය නිවැරදි මතය අනාථ කරන්න හැම කෙනෙක්ම කටයුතු කරන. දැන් අපි මේක කිව්වහම මේ ජම්බුද්දීපය අප උපන් මේ හෙළබිමයි බුදුන් උපන් ජම්බුද්දීපය උගම් මිනිසුන්ට රිදුණා. රිදුණා ඒක ඇත්ත. ඒ රිදුණ මිනිස්සු මේ මතය අනාථ කරන්න කෝටි ගණන් සල්ලි වියදම් කළා. කණින් හැම්ලව ගෙන්නලා පොළොව හරලා කොහෙන්ද ලී කෑල්ලක් ගෙනල්ලත් පෙන්නුවා. නමුත් වැඩක් උනේ නෑ. සුමානෙන් ඉවරයි. පුස බින්දාවගේ වැඩේ නෑ. දැන් නෑ. දැන් ඉන්ටර්නෙට් එකේ මිනිහට නඩු දාලා. දැන් ඉන්දියන් කාරයෝ නඩු දාලා. ඔව්. ඔයා කියන්නේ නෑ හැබැයි. ඔව්. ඒවා තියෙනවා. ඕන තරම් තියෙනවා. දැන් මේක ධර්මය මතුවෙනකොට ධර්මය යටපත් කරන්න බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාම බුදුහාමුදුරුවන්ව මේ ධර්මය යටපත් කරන්න එදා කොච්චරනම් බාධක තිබුණාද? ඒක නිසා මේ ධර්මය මතුවෙනකොටයි බාධක එන්නේ. මිනිසුන්ට රිදෙන්නේ. අර සම්මතයේ සම්ප්‍රදායේ මේකමයි හරි අපේ දෙයියෝ විතරයි දෙයියෝ කියලා හිතපු මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිසුන්ට රිදෙනවා. ඒ මිනිසුන්ට වේදනාවක් එනවා. හැබැයි ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඒකට. අපි ඇත්ත ඇති හැටියට මේ සියලු ලෝක වාසීන් සත්‍යයන්ගේ නිවීම මිදීම විමුක්තිය සඳහා මේ ඇත්ත මේ පරම සත්‍ය මතු කරලා පෙන්වලා දේශනා කරලා විග්‍රහ කරලා විස්තර කරන්න අවශ්‍යමයි. ඒ මිනිසුන්වත් මේකෙන් මුදවා ගන්න. ඒවා ලාභ සත්කාර ලෞකික භෞතික දේවල් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අර උගත්කම් පණ්ඩිතකම් ඔය දැන් ඔය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මිනිසුන්ගේ ඔක්කොම උපාධි ටික ගහලා යනවා. මේක ඇත්ත බැරුණු වෙන්නේ මොකද? සියලු උපාධි බොරුවට හොරට අරගෙන කියලා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරා විද්‍යා උපාධි ගත්තා මෙතනත් ඇති, බොරු කළායි උපාධි ගත්තේ කියලා. ඒ වගේම තව හුඟක් උපාධිකාරයෝ ඉන්න, ඒගොල්ලෝගේ උපාධි නැති වෙනවා. ඒකට බයයි. ඒවා ඉතින් ලාභ සත්කාර කියලා හොඳටම පේනවනේ. ඒවා නෙමෙයිනේ අර ඊට වැඩිය ගැඹුරුනේ. උපාධිය නැති වුණොත් ඈ උපාධිය වළංගු බවක් නැහැ. මේ බොරු කළායි උපාධිය ගත්ත කියලා ඔප්පු වුණොත් එහෙම ඒක ඉන්න කොයි විදිහෙන් හරි අර කණින් හැම්ලා වගේ ගෙනල්ලා කෝටි ගණන් වියදම් කළා තව මොනා හරි කරන්න ඕන. ආස්වාදය කියන්නේ ඔව් දුක නෙමේ. දැන් මෙහෙමයි, ආස්වාදයේ දෙපැත්තක් තියෙනවා. දැන් දුකෙත් තුන් පැත්තක් විග්‍රහ කරලා තියෙනවා. දුකේ දුක විපරිණාම දුක කියලා මෙහෙම. ඒ වගේම අපිට මේ ඉන්න නිකන් හුදකලා මේ නිකන් කිසි මේ අපි කියන්නේ කිසි මේ නෑ කියලා ආතල් එක මේක ඇති කරගන්නත් අපි යම් ආකාරයක ඇහැපිනවන. දැන් අපිට එක පාට සින්දුවක් ඇහුනහම අපි ඇයි ඒකට ඒ පස්සේ ගිහිල්ලා රවුන් ගහලා හඹාගෙන ගිහිල්ලා අනික් ඔක්කොම නවත්තලා අපි ඒ සින්දුව අහන්නේ? සමහරට කුසිය උයව්‍යා ඉන්න උපාසකම්ම අර සින්දු අහනකොට කෑම වේම නවත්තලා ගිහිල්ලා අහන්නේ ඇයි? ආස්වාදයක්. මේ ආස්වාදය දුක නැති කර ගැනීම නෙමෙයි එතෙන්. අර කෑම උයව්‍යා ඉන්නේ දැන් ඒක දුකයි. ඒක නෙමෙයි දැන් මේක ආස්වාදයක් තියෙනවා. ඒක නිසා දැන් මේ හැම මිනිහෙක්ම මේ ඇහැ කන නාසය දිවකය මන පිනවා පිනවා කටයුතු කරන්නේ ආස්වාදයක්. හැබැයි අපිට නොපෙනෙන අනිත් පැත්තකුත් තියෙනවා ආස්වාදය. දැන් අපි අපේ කවුරු හරි මැරුණාම ඇයි අපි මේක හාර හාර විඳව විඳව නැවත මතක් කර කර අඬ අඬ පොළොවේ හැපි හැපි ඇයි? ඒකත් ආස්වාදයක් නෙමෙයිද? එතකොට ඒක දුක නැති කරගන්න තියෙන එකද? ඒක දුක, ඒ දුකත් හාර හාර අවුස්සල ආස්වාදයක්. ඒක නිසා මේක අර අර මේ අර දුක්ඛේ දුක්ඛ විපරිණාම දුක්ඛ මේ තුනම තියෙනවා. ඉච්ඡ ඉච්ඡ ඔව් 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 නෑ. බොහෝ දුරට අපි සැපක් විඳීමේ චේතනාව බලාපොරොත්තු අපේක්ෂාව ඇතුවයි මේ ආස්වාදය විඳින්නේ. හැබැයි උරුම වෙන්නේ දුක. ඒකයි මේක, ඒකයි සබ්බේ සංඛාර අනිච්චාති කියන්නේ. අපි කරන කියන හිතන සියලු දේ සැපක් බලාපොරොත්තුවක් තිබිලා කරනවා නම් ඒක අවසන් වෙන්නේ අර විපරිණාමයටපත් වීම නිසා, දුකේ දුක නිසා, දුකෙන් කෙලවර වෙන්නේ දුකෙන්. ඒකනේ සබ්බේ සංඛාරානිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති කිව්වේ ඕකයි. අපි කරන්නේ ආස්වාදයක් සුවයක් සහනයක් පිනවා පිනවා බලාපොරොත්තුවක් ඇතුව. නමුත් අවසන් වෙන්නේ උරුම වෙන ඵලය හැම එකකම දුක දෙවෙනි වේශය. ඒකට හේතුව මොකද? මේක විපරිණාමයටපත් වෙනවා, කැරගෙනවා, අනිත් පැත්ත ගහනවා, වෙනස් වෙනවා, අරත්‍ය වෙනස් තත්වයකට පරිවර්තනය කර යද නිච්චන් තන් දුක්ඛන් කියන තත්වයට පත් වෙනවා. තීන මිද්‍යයි මෝහය කියන මේ මහත්තයා ප්‍රශ්නයක් අහනවා. හරි, එහෙනම් කියන්න අහන්න ප්‍රශ්න.
හලෝ.
ඔව් කියන්න. හරි.
ගරු ස්වාමීන් වහන්ස, බුද්ධ ධර්මයයි බුද්ධ ආගමයි අහසට පොළොවෙන් වෙනස් බව අපි අවබෝධ කරගෙන ඉන්නේ. එතකොට ලෞකික වැඩි කොටසක් බෞද්ධයන් කියන අය බුද්ධ ආගමේ තියෙන වත්පිළිවත් වලට යොමු වෙලා කටයුතු කරන අය. මේ වත්පිළිවෙත් නිවන එල්ල කරගෙන කරන ක්‍රමවේදයක් හඳුන්වා තියනවාද? ඒක කළ හැකිද?
බුදුහාමුදුරුවෝ ඒකට තමයි එදා බුදුහාමුදුරුවෝ ජීවමානව ජීවිතයේ කාලේ උත්සාහ කළේ. දැන් ලෝකයා කවුරුත් පිළි අරගෙන හිටියා මල් පහන් පූජා කිරීම. ලෝකයා කවුරුත් පිළි අරගෙන තිබ්බා සිල් සමාදන් වීම පෝය දවසට. ලෝකයා කවුරුත් පිළි අරගෙන තිබුණා භාවනා කිරීම හොඳයි කියලා. ඒ නිසා බහුතරයක් ලෝකයා පිළිගත්ත දේ බුදුහාමුදුරුවෝ අලුත් අර්ථයකින් මෙතෙක් භාවිතයේ නොතිබූ ආකාරයට අලුතෙන් අර්ථ ධර්ම නිරුක්ති ඉදිරිපත් කළා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන ආකාරයට නැවත අර්ථ ධර්ම අලුතෙන් ඉදිරිපත් කළා. ඒ ක්‍රියාකාර කම්ම දැන් මල් පහන් පූජා කිරීමම බුදුහාමුදුරුවෝ අර අනිච්ච දුක්ඛානාත්ත තේරුම් ගන්න ආකාරයට අර පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශ භාවං කියන ගාථාව කියන්නේ මේ මල් පූජා කිරීම එදා බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමේ. මල් පූජා කිරීම කාලාන්තරයක්ට පෙර දේවාගම්වල ජෛනාගමේ සියලු ආගම්වල මල් පූජා කර කර ආවා. මේක බුදුහාමුදුරුවෝ මේ අනිච්ච දුක්ඛානාත්ත තේරුම් ගන්න පුළුවන් ආකාරයට අර පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශ භාවං මේ ගාථාවේ කියනවා. ඒ වගේමයි මිනිස්සු පොයට සිල් ගත්තා. මේ සිල් ගැනීම බුදුහාමුදුරුව අර සමාදානෙන් වෙන් කළා. සංවරට්ඨේන සීලං කියන ආකාරයට ඒ සීලයම වෙනස් කළා. ඒ වගේමයි භාවනාවත් බුදුහාර මිනිස්සු උලං ඇද ඇද පිට කර කර බඩ පුම්බ පුම්බ ඔය කසින පිරියම් කර කර ආපෝ තේජෝ ආයෝ පඨවි කසින කර කර හිටියා. එවැනි ධ්‍යාන ලැබුණා. ඒ ක්‍රමයේම බුදුහාමුදුරුවේ භාවනාවම ඒ වචන මාර්ගන ආනාපාන සති සමාධිය හැටියට බුද්ධ භාවනාවක් යථා බුද්දේන දේශිතා හැටියට බුදුහාමුදුරුව ඉදිරිපත් කළා. අදටත් අපිට ඒ බුදුහාමුදුරුව එදා කරපු දේ පැහැදිලිව ත්‍රිපිටකයේ තියෙනවා. අදටත් කරන්න පුළුවන්. එකපාරට මිනිස්සු මේකම් කරන බහුතරයක් මේ කරන දේවල් වලින්ම අපි ඒ මිනිස්සුන්ගේ හිතත් නොරිදවා බොහොම හිමින් සැරේ හැබැයි දහම් පාසලේ ඉඳන් පොඩි පන්තියේ ඉඳන් අපි මේක කරන්න ඕන. දැන් කරන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහන දේව සංකල්පවලට වැඳුම් පිදුම් යැදුම් පැතුම් වලට පමණක් මුල් තැන දෙන සියලු ආගම් සංකල්ප අර දේව ආගම් සංකල්පවලට මහායානික සංකල්පවලට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ලංකාවසාර සූත්‍රයේ සහ පාරමිතා සූත්‍රවල කියන මේ බුදුහාමුදුරුව දේශනා නොකර සූත්‍රවලට අදාළව අද බුද්ධාගමේ 100% අරුණු සියලු දේ ඔය බුද්ධ රාජ මාලිගා හදන්නේ අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයට අදාළව වෙන මොකක්වත් නෙමෙයි. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ඔක්කොම කරන්නේ අපිට කරන්න ඕනකම තියෙන්නේ මේ මිනිසුන්ගේ හිත පිරිසිදු කරන හිතේ මනුස්ස ගුණධර්ම ඉක්වා ගිය අර අලමරිය ඥාන දර්ශන විශේෂ කියන මිනිස් ගුණධර්ම ඉක්වා ගිය ආර්ය ගුණධම් පූර්ණය කරගන්න මාර්ගයකට අපි මිනිසුන්ව ගේන්න ඕන. මිනිසුන්ට ඒකේ තියෙන යහපත පෙන්වා දෙන්න ඕන. මිනිසුන්ට ඒකෙන් ලැබෙන ලෞකික ලෝකෝත්තර සහනය සුවය පෙන්වා දෙන්න ඕන. මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහසන ආකාරය මොලේ ඇති මිනිහෙකුට කියලා දුන්න නම් පෙන්නලා දුන්න නම් ඔය කියන වැඳුම් පිදුම් යැදුම් පැතුම් කර කර ඉන්නේ නැහැ. ඔය කරන ඔය නොයෙකුත් අර අද කරන වැරදි දේවල් වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක හොඳට කල්පනා කරගන්න ඕනේ. අපි දැන් මේක උදාහරණයක් පොඩ්ඩක් අරගෙන බැලුවොත් දැන් අද පන්සලක මේ සම්මත සම්ප්‍රදායික පන්සලක අපි හිතමුකෝ බොහොම දැන්වීම් ගහලා රමයිට ගුවන් විදුලියත් ප්‍රචාරය කරලා දැන්වීම් ගහලා ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ කෙනෙක් ගෙනල්ලා ධර්ම දේශනයක් පවත්වනවා කියන ඔක්කොම හැම තැනම නෝටිස් ගහලා දැන්වීම් ගහලා ප්‍රචාරය කරලා. දැන් මේ ධර්ම දේශනය පවත්වන්නේ මිනිසුන්ට මේ නිවන් දකින්න ධර්මය හෝ මග හෝ මාර්ගචරියාව හෝ කියා දෙන්නද? නෑ, ඕක යට තියෙනවා අරමුණක්. මොකක්ද අරමුණ? එක්ක පන්සලේ ගොඩනැගිල්ලක් හදන්න, එක්ක බෝකොටුවක් හදන්න, එක්ක තාප්පයක් හදන්න. ඔව්, දැන් මේකෙන් දැන් මේ එක පන්සලක මම හොඳට දන්න මේ වගේ සුමානයක් තිස්සේ ප්‍රසිද්ධ දේශකයන් වහන්සේලා ගෙන්නලා මටත් ඒකට ආරාධනා කළා. මං නම් කිව්වා යන්නේ නැහැ කියලා. මේ ඊට පස්සේ කෝටි දෙකක් සල්ලි හොයාගත්ත තාප්පයක් බඳින්න පන්සල්වත් ලක්ෂ 19ක් වියදම් කළ තාප්පේ වන්දලා ඉතුරු සල්ලි වලින් හාමුදුරුවෝ ණය වෙන්න වාහනයක් ගත්තා. ගෙවන්න පුළුවන් වෙයිද හාමුදුරුවන්ට කල්ප කාලාන්තරයකට? මිනිසුන්ව රවට්ටලා මිනිසුන්ට බොරුවට අර හාමුදුරුවන්ටත් කීයක් හරි ගෙවලා අර පන්සලේ තාප්පේ හදන්න කෝටි දෙකක් එකතු කරගත්තා. ඔය හාමුදුරුවෝ කොච්චර කල්ප ගානක් ඔය ණය ගෙවන්න වෙයිද? ඔය මිනිස්සු රවට්ටලා ඔය එකතු කරගත්ත සල්ලි, ඔය ධර්මය, ඔය සුමානයක් ධර්ම දේශනා කළේ මිනිසුන්ට එක බණපදයක් එක නිවනට උපකාර වන දෙයක් කරන්නද? නෑනේ. ඉතින් බලන්නකො පින්කම් කරලා ගොංකම් වන්නේ කරන්නේ. ඔව්, ණය වීම ඒ හාමුදුරුවෝ දන්නේ. ඒ හාමුදුරුවෝ කොච්චර නම් ණය වෙන්නේ නැද්ද? මේ සියලු පන්සල්වල ලංකාවේ කරන්නේ ඔය බණ ධර්මයේ දේශනා කරනවා කියලා දේශනා දේශකයෝ ගෙන්නලා මොකද කරන්නේ? සල්ලි එකව කරන ව්‍යාපාරය. යටි හිතේ යටි උගුලේ යටි හිතේ තියෙන ලොකු ව්‍යාපාරය. ලොකු සල්ලි එකව කර ගැනීම. ඉතින් අර ගමේ ඉන්න මිනිස්සුන්ට කියනවා මෙහෙම ලොකු ධර්ම දේශනාවක් තියෙනවා, මෙච්චර වියදම් යනවා, ඒකින්ද එක්ක අටපිරි කරගන්න, එක්ක රුපියල් 5000 ගාන එකතු කරනවා, 500 ගාන එකතු කරනවා, 1000 ගාන එකතු කරනවා. මේ වගේ දේවල් තියෙනවා. මේවා කොච්චර නම් ඔය හාමුදුරුවෝ ඔය ධර්මයේ දේශනා කරනවා කියලා මේ බුද්ධ ධර්මයේ නාමයෙන්ම කොච්චර පාපයන් කරගන්නවද? ඉස්සර තිබුණේ සල්පිල්, දැන් ඒව නැහැ. දැන් සල්පිල් තියන්නේ නැහැ. ඒක දැන් ඒකේ බොහොම සුළු ගානයි එකතු කරගන්න පුළුවන්. ඒක වැඩක් නැහැ දැන්. මේවා මේ යථාවාදී. මේවා යථාර්ථයේ තේරුම් ගන්න ඕන මිනිස්සු. ඈ, දැන් මේ බුද්ධ ධර්මයේ තියෙන්නේ මිනිස් ගුණධර්ම සහ අර අලමරිය ඥාන දර්ශන විශේෂ කියන මිනිස් ගුණදම් ඉක්මවා ගිය ආර්ය ගුණදම් වඩා වර්ධනය කරන්නට මිනිසුන්ට ධර්මය කියා දෙන්න. ඒ මිසක් බෝකොටු හදන්න, ගොඩනැගිලි හදන්න ඒවට නෙමෙයි. ඒවා කරන්න මිනිස්සු ඉන්නවා. මිනිස්සු එක්ක අහුගලා ගමේ මිනිස්සු එක්ක අහුවෙලා දායක සභාවක් එක්කලාට කමන්නේ. නමුත් හාමුදුරුව මැදිහත් වෙලා මේක කරනවා නම් වැරදි, සම්පූර්ණයෙන්ම වැරදි.
ගරු ස්වාමීන් වහන්ස, අපිට උගන්වලා ඔබ වහන්සේගේ ධර්ම දේශනා අනුගමනය කිරීමෙන් හා ෆලෝ කිරීමෙන් අර කරුණු හතරක් අපි දිනපතා කළ යුතු බව සඳහන් කරන ලිපිගුණ අපිට ලැබිලා තියෙනවා. ඒකේ තියෙනවා මෛත්‍රී කිරීම, සමාව ගැනීම, භෞතික සම්පත් බෙදා හැරීම. මේවා බුදුන් වහන්සේ යම්කිසි සූත්‍රයක අනුදැන වදාළ දේවල්ද?
ඔව්, දැන් මේක දැන් මේ සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්නට බොහෝ සූත්‍ර ගණනාවක බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ කරුණු කාරණා ඔක්කොම එකට එකතු කරලා අපේ මේ සිංහලෙන් බණ අහන, සිංහල භාෂාව හොඳට කියවගන්න පුළුවන් පුද්ගලයන්ට මේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් සහ තව නොයෙකුත් සූත්‍ර ධර්මවල බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් බොහොම සාරාංශය අරගෙන තමා ඔය කරුණු හතර පැහැදිලිව තියෙන්නේ. දැන් අපි කවුරුත් දන්නවා ඔය කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්චයං කමමේ බන්තේ ධම්මේ සංඝ මේ විදියට. දැන් මේක මේ සමාව ගැනීම හැම කෙනෙක්ම පෘථග්ජන පුද්ගලයෙක් මේ සංසාර ගමනේ ගෙවන්න බැරි තරම් වැය කරන්න බැරි තරම් පාපයක් ගෙවනවා මේ සමාව නොගැනීම නිසා. අර ඒරප්පත්ත හාමුදුරුවන්ට වුණ දේ ඒ ඒරප්පත්ත සූත්‍රයේ තියෙන මේක. අර ඒරප්පත්ත හාමුදුරුවන්ට තිබුණ මේකෙන් සමාව ගන්න. මේකෙන් මේ මේකෙන් මිදී නිදහස් වෙන. නමුත් මරණ මොහොත දක්වාම අර සීලබ්බත පරාමාසයෙන් මේ සිල්වත්ක් රැක්ක නමුත් ඒ සිල් කැඩුනා කියන විශ්වෝපයෙන් පසුතැවීමෙන් මරණයටපත් වෙලා නාගරාජයෙක් වෙලා ඉපදුනා. ඉතින් මේක මේ එක සූත්‍රයක දෙකක තියෙන දේවල් නෙමේ බුද්ධ දේශනාවේ තියෙන සියලු සූත්‍ර ධර්මවලේ තියෙන ඒවා අපි බොහොම පැහැදිලිව සරලව ඒක රාශී කරලා සිංහල බෞද්ධයාට කාටත් මේ භාවනා වැඩසටහනකට ගැළපෙන විදිහට මේ කරුණු කාරණා මෙහෙම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ භාවනා වැඩසටහනට එන අයට ප්‍රායෝගිකව මේ නිවන් මඟ විවෘත කරගන්නට කරන්නට උපකාර වන ආකාරයටයි. ඒ නිසා දැන් පිටරට ඉන්න මහත්තුරුන්ටත් මේකෙන් යම් යම් ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන අයට මේ දවස් හතේ බොහෝ දුරට හැම කෙනෙකුටම මේ ක්‍රියා මේ කරුණු හතර හොඳට දැනගෙන තේරුම් අරගෙන මේක අනුගමනය කිරීමෙන් මේ භාවනාවට එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්නට එහෙම නැත්නම් තමන්ට එදිනදා එන අර රාගය ද්වේෂය මෝහය සහ මුලින්ම අයින් කළා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදෙන්නට ඔය කියන කරුණු හතර බොහෝ දුරට උපකාර වුණා උපකාර වෙනවා ඉදිරියටත් ඒකයි. ඔව් මේකේ හතරම එකටම ඒකනේ කරුණු හතර එකටම අවශ්‍ය වෙනවා. සමාව ගැනීම, මෛත්‍රී කිරීම, පින්දීම පින් පැවරීම සහ භෞතික ලෞකික සම්පත් වලින් අර යම් ප්‍රතික්‍රියාවක් යහපත් වේ කිරීම. ඉතින් ඒ කරුණු හතර එකටම ගන්න ඕන එක එක වෙන වෙනම ගත්තට මේකේ ප්‍රතිඵලයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ සංසාර ගණ දෙනුවට මිනිස්සු නොදැනුවත්ව බැඳෙන නිසාමයි ඔය කරුණු හතර මතු කරලා විවෘත කරලා විග්‍රහ කරලා පෙන්වලා දුන්නේ. ඒ නිසා දැන් කවුරුත්ම හිතුවේ නැහැ අපිට මේ බණ අහන්න ඉස්සෙල්ලා මේ භාවනා වැඩසටහනට එන්නට පෙර අපිට මේ මගඵල ලබන්නට තියෙන බාධක මොනවද කියලා. මේ බාධක වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? මේ කරුණු හතර හරියට දැනගෙන දින හතක් එක දිගට කරනකොට ඒක ජීවිතයේ කාලයම කරන්න පුළුවන් වෙනවා. ඒ අනුව තමන්ගේ හිතේ නිදහස් වීම, ඒකෙන් මිදී නිදහස් වීම තමන්ටම අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි කරුණු හතරම එකටම කරන්න අවශ්‍යයි. ඒකයි හතරම එක පොතක එක ලිපියක් හැටියට විග්‍රහ කරලා ප්‍රසිද්ධ කරේ ඒ භාවනා වැඩසටහනට අදාළව. පුළුවන් දැන් ඔයාට ලැබිලා තියෙන හැකියාව අනුව කෝච්චිය යනකොට බස් එකේ යනකොට හැමතැනම කාවරේ හම්බුනොත් තමන්ගේ හැකියාව අනුව ධර්ම කාරණයක් කියා දුන්නොත් මඟ පෙන්නුවොත් පාර පෙන්නුවොත් පාර විවෘත කළොත් හරි දැන් මේ මහත්තයාගේ ප්‍රශ්නයක් තියෙනවා. තීන මිද්දේ හා මෝහය කියන එක දෙකක්. මෝහය කියන්නේ මේ මනස මුවහවීම. තීන මිද්දේ කියන්නේ මේ මනසේ මත්වීමක් ඇතිවීම. අර වේමත්තතාවය, වේගයක්, වේදනාවක්. ඒ වේගෙනට වේගයට වේදනාවට අපි ප්‍රතික්‍රියා දැක්වීම තීන මිද්දේ. මෝහය කියන්නේ අඳුරු වීම, මුවහවීම. මනස කිලුටු වීම. මොලේ ශෛලණං පිච්චීම. ඒක මෝහය. දැන් තීන මිද්දේ කියන්නේ අපි මේ වර්තමාන මොහොතේ මත් වෙලා යම් ආකාරයක මේකේ තීන මිද්ද වචන දෙකක්. මිද්ද කියන්නේ මත් වූ ගතිය, තීන කියන්නේ මේ තුනී වීම. එහෙම නැත්නම් අපේ අර සංකීර්ණ වීම, එහෙම නැත්නම් මේ කල්පනා කරන්නට හිතන්නට බැරි වීම. ඒ වගේ ගතිය. මොකක් තීන මිද්දේ ඕරම්භාගිය වලට නෙමෙයි අයිති, නිවන වහන පංචකාම නීවරණ ධර්ම වලට. මොකටද? නිවන වහන පංචකාම නීවරණ ධර්මයක් තියෙනවා. නිවන ආවරණය කරන කරුණු පහක් තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡිතා. ඕරම්භාගීය ධර්ම වල තියෙන්නේ රූප රාග, අරූප රාග, ඒ වගේ දේවල්. රාග කාම රාග පටික උද්ධම්භාගීය නම් රූප රාග, අරූප රාග, මාන උද්ධච්ච. ඒකයි මේකයි පටලවා ගන්න එපා. වචන තිබුණට දැනගත්තට ඉගෙන ගත්තට පටලවා ගන්න එපා. තව විනාඩි පහකින් විතර බුද්ධ පූජාව ලැහැත්ති කරලා ගේන්න කියන්න. තව විනාඩි පහකින් ලෞකික භෞතික සම්පත් වලින් කියන්නේ අපිට පුළුවන්කම තියෙනවා නම් මේ වැරදි පාරේ යන, වැරදි අනුගමනය කරන, වැරදි ක්‍රමයේ අනුගමනය කරන කෙනෙකුට හරි මඟ පෙන්වන්න, හරි පාර පෙන්වන්න තමන්ගේ හැකියාව මේ ආකාරයට. තව එක්කෙනෙක්ව එක්කන් ආව නම් මේ නිවැරදි ධර්මය අහන්න හරිනේ. ඒක ලෞකික භෞතික උපකාරය. දැන් ඔව්, දැන් බස් එකක් දාලා තියෙනවලු කොටුකොඩි ඉඳන් මෙහාට එන්න. ඒ බස් එකේ ඕන කෙනෙකුට නොමිලේ එන්න පුළුවන්. ඒක භෞතික ලෞකික සම්පත් වලින් නෙමෙයි. ඒක දැන් සමහරට සල්ලි නැති මිනිහෙක් ඉන්න පුළුවන්. ඈ, ඒ මිනිහට එන්න පුළුවන, අහගන්න පුළුවන්. තව උඟක් දේවල් තියෙනවා. පොතක් ගන්න බැරි කෙනෙකුට පොතක් දෙන්න පුළුවන්. පාර කියා දෙන්න, පාර නොදන්න මිනිහෙකුට පාර කියන්න පුළුවන්. තව උඟක් දේවල් තියෙනවා. කරන්න පුළුවන් දේවල් බොහෝ තියෙනවා. පමණ ඔව්, ප්‍රඥාතික බුද්ධ ශාසනයක මිසක් සද්ධාතික සද්ධානුසාරී වීරයානුසාරී බුද්ධ ශාසනයක බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නැවත නැවත මේ ශාසනය යළි යළිත් මතු වෙලා යළි යළිත් මේ නිවන් දකින්නට මඟ විවෘත කරන්න බෑ. ඒක වෙන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාතික බුද්ධ ශාසනයකදී පමණක්මයි. මේ හැම බුදුවරයෙක්ම ප්‍රඥාධික බුදුවරයෙක් නෙමේ. මේ ගෞතම බුදුහාමුදුරුව සිකී, වෙස්සබු, කකුසන්ද, කෝනාගම, කාශ්‍යප බුදුවරු හත් නමකට පස්සේ හත්වෙනි බුදුවරය හැටියටයි ගෞතම බුදුහාමුදුරුව ප්‍රඥාධික බුද්ධ ශාසනයක් හැටියට බුදුනේ. මතුවට බුදු වෙන්නෙත් ප්‍රඥාධික බුද්ධ ශාසනයක් බුදුවරයෙක් නෙමේ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාවේ සියලු දේවල් කරලා තියෙන ඔය සඳහා. විඥානය නොඋපදවා ඥානය, ප්‍රඥාව, චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝක උදපාදි ක්‍රමානුකූල ඒක තමයි කරන්නේ. කවුරුත් ඉඩ දෙන්න පොඩ්ඩක් ඉක්මනට එන්න. පූජා කර හොඳයි. කවුරුත් සාදුකාරයක් දෙන්න. ඒ මහරගම පන්නිපිටියේ ප්‍රදේශයෙන් පැමිණි තමරා මහත්මියත් ඒවගේම ඩොක්ට. කමනිත් තවත් පින්වතුනුත් සහභාගි වෙලා විශේෂයෙන් මේ තමරා මාත්මිය මේ භාවන වැඩසටහනටත් පැමිණලා මෙවන් දානමය පින්කමක් කරන්නට භාරගෙන අද දහවල් මේ සිව්වනක් පිරිසටම මේ දානමය පින්කමක් කරනවා. ඒ දානමය පින්කමට සකස් කරගත්තා වූ දානමය වස්තුූන්නේ අග්‍ර වූ කොටස දැන් බුද්ධ පූජාවක් ලෙසෙන් පිළිහෙල කරලා පිළිගන්නලා බුද්ධ පූජාවක් ලෙසෙන් පූජ කළා. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙකුටම මේ අවස්ථාව බොහොම වටිනවා. බුදුහාමුදුරන් නමින් අපි බුද්ධ පූජාවක් ලෙස පිළිහෙල කරලා බුද්ධ පූජාව පූජ කළා. ඒ නිසා පූජා කරලා ඒ තුන්සිත පහදාගෙන පිරිසිදු චේතනාවක් ඇතුව පින් දෙන්නට පින් පවරන්නට මේ සියලු දෙනා සාදුකාරයක් කියලා මේ ගාථාවන් කියන්න. මේ ගාථාවන් කියලා බුද්ධ පූජාව පූජ කරන්න. නමෝ තස්ස භගවතෝ අරහ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. අදිවාසේතුනෝ බන්තේ පානියම් පරිකප්පිත අනුකම්පං උපාදා පතිගං ආතු මුත්තමං. අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිත අනුකම්පං උපාදාය පතිගං ආතු මුත්තමං. අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං පාදාය පතිගං ආතු මුත්තමං. දැන් පින් අනුමෝදන් කරන්නට පින් පවරන්නට මේ ගාථාවන් කියලා පූජාව. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං සුඛිතා උන්තු ඥාතයෝ. ඉදං භෝ ඥාතීනං සුඛිතා උන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තිය. කායේන වාචා චිත්තේ පමාදේන මයා කතං අච්චයං කම්ම මේ බන්තේ භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේ පමාදේන මයා කතං අච්චයං කම්ම මේ ධම්ම සම්දිත්තික අකාලික. කායේන වාචා චිත්තේ පමාදේන මයා කතං අච්චයං කම්ම මේ සංඝ සුපටිපන්න අනුත්තර.